അത് ദിദാസ് സിപാഹി മാർത്തുമാസ് തിസ്വന ഇരുദ ആധുനിക സത്യമാത്ഭവ പുഹനുകരണൻ സദാവന വെടസട്ടഹൻ മാലാവേ തവത് വെടസട്ടഹനകട്ടായി അപസിയലു ദനാമ സൂദാനം വീസിറ്റിന്നെ ഏ സന്ദഹാ നിസ്സരണമാനയൻ സഹഭാഗിവന നമുക്ക് അനവസരായി പൂജനീയ ഹോമാഗമ ധർമ്മകുശല സ്വാമിൻ വഹൻസേവ പാദ നമസ്കാര കൊട്ട് അപ്പേ വെടസട്ടഹനട പിലിഗന്നവാ ഇവകേമ വെടസട്ടഹനട സംബന്ധവന അനകുത് സ്വാമിൻ വഹൻസേലാ മാനിവരുൺ പാദ നമസ്കാര കൊട്ട് വെടസട്ടഹനട പിലിഗന്നവാ വെടസട്ടഹനട സംബന്ധവന ഒബ സിരു ദിനാമത് ഇതാമത് ഗൗരവിതുവ വെടസട്ടഹനട പിലിഗന്നവാ വെടസട്ടഹനെ മൂലിക അംഗേ ലെസ അപ്പട തിബെന്നേ ഗൗരവനീയ സ്വാമിൻ വഹൻസേഗേ ധർമ്മദേശനാവകട സംബന്ധീമായി ഇൻ അനതുരുവ സത്യമത് വാർത്ത ഇതിരിപത് കിരീമത് കാലവേലാവ് ലബന പരിധി വാചിക പ്രശ്ന ഇതിരിപത് കിരീമട അവസ്ഥാവ് ലബാദീമടത് അപ്പി ബലാപുറത്തു വനവാ അവസാന വശേൻ പുണ്യാനുമോദനാവൻ പശു വെടസട്ടഹന സമാപ്ത കർണ വെടസട്ടഹനെ മൂലിക അംഗേവന ധർമ്മദേശനാവട്ട സംബന്ധീവട്ട അപസിയുള്ള ദിനാമ സൂദാനം വിമു ഈ സന്ദഹ ഗൗരവീയ സ്വാമിൻ വഹൻസിട്ട് മമ ആരാധനാ കർണവാ അവസരായി സ്വാമിൻ വഹൻസ് സാധു സാധു സാധു
നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സമ്പുദ്ധസ്സ നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സമ്പുദ്ധസ്സ നമോ തസ്സ ഭഗവതോ അർഹതോ സമ്മാ സമ്പുദ്ധസ്സ ഓ ഭാസതി താവ സോഖിമി യാവന ഉഗമതി പഭങ്കരോ വേരോചനം ഹി ഉഗതേ ഹപ്പഭോ ഹത്തപ്പഭോ ഹോതി ന ചാപി ഭാസതി തീ
സാധു സാധു സാധു
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි මේ ලෝකේ නොයෙකුත් මතවාද ආගම් දහම් කොයි කලත් අපිට දකින්න ලැබෙනවා විවිධ ඒ අතීතයේ වගේම වර්තමාන කාලෙත් විවිධ ආගම් දහම් දේශනා කරන ඒ පිරිස් ඉන්නවා ඒ අතීතයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සඳහන් වෙනවා තව ශාස්ත්‍රූන් වහන්සේලා 6 දිනක් ඉඳපු බව. ඒ නිගණ්ඨනාත පුත්‍ර තමයි අපි අහලා පුරුදු. ඊට අමතරව තව 5 දිනක් ඒ දවස්වල ඉඳලා තියෙනවා. ඒ කට්ටියගේ විවිධ ආගම් දහම් දේශනා කිරීම තියෙනවා. ඉතින් සමහර දීර්ඝ සූත්‍ර දේශනාවල ඒක එක්කෙනාගේ දේශනාව මොකද්ද මොන විදිහේ දේශනාවක්ද ඒගොල්ලෝ කරන්නේ කියලා යම් කිසි විදිහට විස්තර වශයෙන් දැක දැනගන්න පුළුවන්. ඒ වගේම දැන් අද කාලේ ලෝකෙ දිහා බැලුවාම එක එක ජාතියේ බණ කියන කට්ටිය ඉන්නවා. විවිධ අදහස් මතවාද පළ කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියටත් යම් යම් විදිහක ශ්‍රාවක පිරිසකුත් ගොඩ නැගිලා එනවා. යම් කිසි දෙයක් ඒගොල්ලන්ට ගැළපෙන දෙයක් කියනවද ප්‍රකාශ කරනවද ඒකට අනුකූල වූ ශ්‍රාවක පිරිසක් ඒගොල්ලන්ටත් හැදෙනවා. දැන් ඒ වගේ නූතන අදහස් නූතන දහම් ප්‍රකාශ කරන ගොඩ දෙනෙක් අපිට දකින්න පුළුවන්. ඒගොල්ලන්ව සමහර විට අද කාලේ හඳුන්වන්නේ ඉන්ෆ්ලුවන්සර්ස්ලා කියලා. සමාජ ක්‍රියාකාරී නැත්නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කියලා ඔන්න විදිහට හඳුන්වන අමුතු අමුතු බණ කියන කට්ටිය ඉන්නවා. සමහර වෙලාවට මිලියන ගණන් ශ්‍රාවකයොත් ඒ පිරිස් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට මේ එදා වගේම අදත් විවිධ ආගම් විවිධ දහම් ප්‍රකාශ කරන ඒ පුද්ගලයෝ අපිට දකින්න පුළුවන්. ශාස්ත්‍රෝන් වහන්සේලා අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ විදිහේ විවිධ මතවාද විවිධ දහම් තියෙන සමාජයක තමයි මේ අපි බුදුවරයෙක් පහළ වෙලා ඒ බුද්ධ දේශනාවත් අහන්නේ. එතකොට ඒක කාටද ගෝචර වෙන්නේ කියන එකත් ඉතින් සමහර විට ඒ තම තමුන්ගේ කර්ම ශක්තියින් මත වෙන දෙයක් කියලා කිව්ව හැකි. කොච්චර සත්‍යය කියලා හිතුනත් මේකට අකමැති, මේකට යම් කිසි විදියක සම්බන්ධ වෙන්න නුසුදුසු බොහෝ පිරිසකුත් ඉන්නවා. හැබැයි ඉතින් අන්නර බුදුවරයෙක් පහළ වෙච්ච අවධියක, ඒ බුද්ධ දේශනාව බැබලෙන අවධියක අන්න යම් පිරිසකට මේ කී විදිහේ සැනසීමක්, මේ කී විදිහේ ප්‍රතිපදාවක් වඩා ගන්න අවස්ථාවක් ලැබෙනවා. අර කොයි කොයි ශාස්ත්‍රූන් වහන්සේලා පහළ වුණත් අර බුදු කෙනෙක් පහළ වුණ අවධියක අන්න යම් කිසි උතුම් ඵලයක්, උතුම් දෙයක් සාක්ෂාත් කරගන්න, තමුන් තුළ දියුණු කරගන්න ඉඩක් ලැබෙන බව සහතිකයි. ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. දැන් ඔය යම් සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් අහනවා, මේ භාග්‍යතුන් වහන්සේ මේ ඔබ මේ අනිත් ශාස්ත්‍රූන් වහන්සේලා සියලු දෙනාටම ගරහනවා, ඔබ ඒගොල්ලන්ගේ දොස්ම කියනවා, එහෙම කිව්වොත් මම කියන දේ හරිද, භාග්‍යතුන් වහන්සේ නොකී යමක් මම කීවා වෙනවද කියලා. එතර බුදුරජාණන් වහන්සේ හරිම තාර්කික පිළිතුරක් මේ දැනටට ලබා දෙනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා, මම ඒ හැම කෙනාටම ගරහනවා කිව්වොත්, හැම කෙනාටම නිග්‍රහ කරනවා කිව්වොත් ඒ ප්‍රකාශය සාධාරණ නැහැ, ඒක සත්‍යයක් නෙමෙයි. ඒ වෙනුවට මේ සමහර ශාස්ත්‍රුන් වහන්සේලා අන්න පව් කරන්න එපා කියලා කියනවා, සත්තු මරන්න එපා කියලා කියනවා, හොරකම් කරන්න එපා කියලා කියනවා. එතකොට ඒ වගේ අවස්ථාවල මේ මමගේ දහමත් එක්ක ඒ කට්ටිය කියන දේ සැසඳෙනවා, ගැළපෙනවා. ඒ අවස්ථාවලදී මම අන්න ඒ කොටසට මේ පිරිසත් එක්ක එකඟ වෙනවා, ඒ කොටසට මේ පිරිසව ප්‍රශංසා කරනවා. ඒ වගේම තවත් තැන්වලදී මේ කට්ටිය යම්කිසි විකෘති දෙයක් දේශනා කරනවා, මම කියන දහමත් එක්ක ගැළපෙන්නේ නෑ ඒ වෙලාවට. අන්න ඒ වගේ අවස්ථාවල මම නිග්‍රහ කරනවා මේ වැරදි දිට්ඨියක් දමා ගැනීමේ ආදීනව ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට කියලා යම්කිසි විදියක කියනවා, මේ හැම කෙනෙක්ම ගරහනවා නිග්‍රහ කරනවා කියලා කිව්වොත් ඒක වැරදි. යම් යම් අවස්ථාවල මේ දහමට සමපාත වෙන ගැළපෙන දේශනාවල් ඒ කට්ටිය සිද්ධ කරනවද, ඒ කොටස් සඳහා මං ඒ පිරිස් අගය කිරීමක්, ඒ පිරිස්ගේ දහම් නිවැරදි බව ප්‍රකාශ කිරීමක් කරනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ හිතනවා, කල්පනා කරනවා, මේ අඩුපාඩු තිබුණත් යම් හොඳ කොටසක් තියෙනවා නම් මේ දහමක, ඒක වටිනවා. මේ විදිහට පව්කම් කරන්න එපා කියනවා නම් ඒක වටිනවා. මේ විදිහට යම් කිසි දන් දෙන්න කියනවා නම් ඒක වටිනවා. ඒ විදිහට මේ යම් යම් කොටස් වලදී මේ කට්ටිය කියන එක නිවැරදි වෙන්න පුළුවන්. ඒ කොටස් වලදී මම ඒ පිරිස අගය කරනවා, ඒක හොඳක් විදිහට දකිනවා කියලා. එතකොට මේ විවිධ දේශනා, විවිධ දහම් වල යම් කිසි විදියක සමපාත වෙන කොටස් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය බෞද්ධයෝ එන්නේ කෑල්ල විතරක් අල්ලගෙන ඇවිල්ලා කියන්න උත්සාහ ගන්නවා, බලන්න ස්වාමීන් වහන්ස මේ අපේ දහම වගේම දෙයක් තමයි කියලා අන්න එහෙම ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. මේ විදියට යම් යම් ආකාරයට ඒ දේ නිවැරදි කියලා හිතන්න, කල්පනා කරන්න අර යම් කොටසක් ඒ කට්ටිය ප්‍රයෝජනෙට ගන්නවා. නමුත් මේවා තියෙන අවුල තමයි අර කොටසකට අනුව නම් ඒක හරි බව හැබෑව. හැබැයි අන්න මේ භාග්‍යතුන් වහන්සේගේ දහම වගේ අර පරිපූර්ණ පිරිපුන් දහමක් මනා ලෙස දේශනා කරන දහමක් නොවේ. අන්න ඒක නිසා යම් කොටසකට නිවැරදි වුණත් යම් කොටසකට ප්‍රයෝජනයක් ගත හැකි වුණත් අන්න අර සම්පූර්ණ ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න ගියොත් අන්න යම් කිසි තැනක හිර වෙනවා, පැටලෙනවා. මොකද ඒ දහම අර විදිහට පරිපූර්ණ වශයෙන් මුලමැදාග යහපත් වශයෙන් දේශනා කරපු දෙයක් නොවෙන නිසා. ඉතින් ඔන්න ඔය කියන විදිහේ අදහසක් හොඳයි මේ අද දවසේ මේ කියන කතාවට පසුබිමක් හදාගන්න. මේ අන්‍ය තීර්ථකයන්ගේ අනිත් පිරිස්වල දහම් සහ මේ බුදුරජාණන් වහන්සේගේ දහම කියන මෙන්න මේ සංසන්දනය. ඉතින් මේ සිදුවීමට අදාළ වෙන්නේ යම් ආකාරයකට මේ අන්‍ය තීර්ථක ඒ පිරිස් පිළිබඳ ආනන්ද හාමුදුරුවෝ දක්වන අදහසක්. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා බුදු හාමුදුරුවෝ ගාවට මෙන්න මෙහෙම කියනවා. භාග්‍යතුන් වහන්ස, යම්තාක් තථාගතයන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ පහළ නොවෙනවාද, අන්න ඒ තාක් මේ අන්‍ය තීර්ථක පිරිස් මේ සමාජයේ බැබලෙනවා. මේ අන්‍ය තීර්ථක පිරිස් මේ සමාජෙන් ලාභ සත්කාර ලබනවා. මේ අන්‍ය තීර්ථක පිරිස් මේ සමාජය විසින් ශාස්ත්‍රූන් කියලා හඳුනගෙන තියෙනවා. කොයි තාක්කල්ද මේ බුදුවරයෙක් පහළ නොවෙන තාක්කල්? නමුත් බුදුවරයෙක් පහළ වුණාද, එතකොට තවදුරටත් මේ අන්‍ය තීර්ථක පිරිස් අර සමාජෙන් ලාභ සත්කාර ලබන්නේවත් ඒ සමාජෙන් මේ විදියට මේ ශාස්ත්‍රඥ වහන්සේලා කියලා අර විදියේ රෙකග්නිෂන් එකක් ලබා ගන්නෙවත් එහෙම දෙයක් නැහැ. මොකද හේතුව අන්න බුදුවරේ පහළ වුණු නිසා බොහෝ පිරිසක් මේ බුදුන් කෙරෙහි සද්ධාවක්, මේ දහම කෙරෙහි අදහසක් සහිතව කටයුතු කරනවා. ඒක නිසාම භාග්‍යතුන් වහන්සේ සහ ඒ භික්ෂු සංඝයා වහන්සේලාම මේ සමාජයේ බැබලෙනවා, උදසත්කාර ලබනවා. මේ විදියට දහමක් දේශනා කරන ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් විදිහට හඳුනා ගැනීමට ලක් වෙනවා කියලා. එතකොට බුදු කෙනෙක් පහළ නොවන තාක්කල් වෙන වෙන දහම් බැබලෙන බවත්, වෙන වෙන පිරිස් බැබලෙන බවත්, බුදුවරයෙක් පහළ වූ ලෝකෙක මේ විදියට ඒ පිරිසේ ලාභ සත්කාර බැබලීම් පසෙක දබලා මේ බුදුන් සහ ඒ අනුගාමික පිරිස බැබලෙන්න පටන් ගන්නවා කියන අදහසක් තමයි මේ ආනන්ද හාමුදුරුවෝ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක ඒ සමාජයේ සිද්ධ වෙලා තියෙන දෙයක්, සිදුවුණු දෙයක්. මේ විදිහට මේ සාස්වන් වහන්සේලාට බිස්නස් නැතුව ගිහිල්ලා තියෙනවා ටික කාලයක් යනකොට. නේද? ඇයි බුදු කෙනෙක් පහළ වෙලා මේ විදිහේ අර මුල මැදාග යහපත් ධර්මයක් දේශනා කරන නිසා? එතකොට අර පිරිස්වල තිබුණ ලාභ සත්කාර, ඒ පිරිස්වල තිබුණු ඒ අනුගාමික සංඛ්‍යාව, ඒවා අඩු වෙලා දුර්වල වෙලා ගියපු බව සඳහන් වෙනවා. මොකද මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ විදිහේ දහමක්, භික්ෂු සංඝයා වහන්සේ පහළ වෙලා මේ විදිහේ දහමක් අන දේශනා කරන නිසා. ඉතින් ඔන්න ඔය කියන අදහස අල්ලගෙන තමයි මේ ආනන්ද හාමුදුරුව මේ කතාව කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේක අනුමත කරමින් යම් කිසි විදිහක සතුටු වාක්‍යයක් වගේ දෙයක් ප්‍රකාශ කරනවා. ඒකෙදි කියන්නේ මොකද්ද? ඕභාසති තාවසෝ කිමි යාවන උග්ගමති පබංකරෝ බේරෝචනෝ බේරෝචනම් හි උග්ගතේ හත්තප්පභෝ හෝතින චාපි භාසති. මොකද්ද මේ කියන්නේ? කනාමැදිරියා හිරු නොනගින තාක්කල් බබලනවා, දිලිසෙනවා. හිරු නැගිකල්හි මේ කනාමැදිලි දෙම අර විදිහේ බැබලීමකට ලක් වෙන්නේ නෑ. දුර්වල වූ ස්වභාවයකින් කල්ගෙවනවා කියලා. ඔය කියන අදහස, ඔය කියන උපමාව තමයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ. මේ විදිහට මේ කණාමැදිරියෝ බබලන්නේ අර අන්ධකාරයේ තියෙනකන් තමයි. හිරු පහළ වුණාද අන්න ඒ බැබලීම නැති වෙලා දුර වෙලා යනවා කියන අදහස තමයි මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට ඉතින් ඕක ඉතින් ඔය උපමාවක් විදිහට ඉදිරිපත් කරන දේ අපි කොතෙකුත් දැකලා තියෙනවා. දැන් අද උදේත් ඔය දානෙට යනකොට අද නම් ටිකක් පරක්කු වුණා යන්න. හැබැයි ඒ තාමත් අන්ධකාරයේ ටිකක්. අරුණ කියන්නේ සාමාන්‍යයෙන් අර අහසේ ඉර පායන රත් පැහැගත් සලකුණු පහළ වුණාට පොළවට එළිය වැටිලා නැහැ හරියට. ඔක තමයි ඒ වෙලාව. ඉතින් ඒ වෙලාවේ යනකොට ඔය පඳුරු තියෙන හරියක් තියෙනවා. ඒ හරිය දැන් දවස් කීපක ඉඳලම තනාමැදිරියෝ සිය ගණනක් එක පොදියට අර ගස් කිහිපයක වහලා එහෙම නැත්තම් පියාඹමින් ඉන්නවා. ඉතින් බොහොම අලංකාර දර්ශනයක් අර අන්ධකාරය තුල අර කණාමැදිරියන්ගේ ඒ හැසිරීම. සාමාන්‍ය එකෙක් දෙන්නෙක් වගේ නෙමෙයි, අර පිරිසක් ඉන්නකොට නිකන් තොරණක් වගේ. හරි අලංකාරයි, හරි ආකර්ශනීයයි. අඳුර අඳුර මැදින් මේ විදිහට මේ සත්තු ගොඩාක් ඒ තමුන්ගේ එළිය විහිදෝන එක නිකන් අර මත්තලා යනවා මෝහනය වෙන ගතියක්, ඒ වගේ දර්ශනයක තියෙනවා. ඉතින් දානේ ගන්න යනකොට ඕක ආකර්ශනීය වුණාට දානේ ගන්න අරන් එනකොට ඕක ආකර්ශනීය නෑ. බර පිරිච්චින්ද නෙමෙයි, අයිර පායලා හින්දා නෑ. ඉර පායලා මොකද වෙන්නේ, අර සත්තු තාමත් ඉන්නවා එතන. හැබැයි අර ඔවුන්ගේ ප්‍රභාව, ඔවුන්ගේ ආකර්ෂණය තියෙන්නේ අන්ධකාරය තමයි. ඒ අන්ධකාර ලෝකෙක තමයි අර විදිහේ විවිධ අදහස්, විවිධ දහම් ප්‍රචාරය වෙන්නේ. ඒ දේවල් මුල් බැසගන්න එළිය පහර වෙනවද, හිරු පහළ වෙනවද, අන්න ඒ අවස්ථාවලදී මේ අඳුර දුරු වෙනවා. ඒ අඳුර දුරු වීමත් එක්ක අර තියෙන වටිනාකම් නැති වෙලා යනවා. ඉතින් එන්නේ එක බොහොම වටිනා වෙනස්කමක් මේ වගේ සමාජයක සිදුවෙන. දැන් අද කාලේ වුණත් ඔය බොහෝ දෙනෙක් විවිධ තර්ක ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. මේ බුදුහාමුදුරෝ නම් හොඳ තමයි, විශේෂයෙන් ඔය බටහිර සමාජවල තර්කකාරයෝ තමයි ඔවා කියන්නේ. මේගොල්ලෝ ඔය පොඩ්කාස්ට් වලට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරෝ නම් හොඳ තමයි. හැබැයි එයා මිනිස්සෙන්නේ, එයාට අර දෙවියන් වහන්සේගේ වගේ පරිපූර්ණ බැල්මක් නැහනේ. එයාට තේරෙන විදියට එයා හොඳ අදහස් ටිකක්, දහමක් ප්‍රකාශ කරා කියලා ඔන්න ඔහොම එකක් කියන්න උත්සාහ ගන්නවා. මේ දෙවි කෙනෙක් නොවෙන හින්දා තමයි වැඩේ අවුල්. එහෙම කියන්න බලනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙනවා සාමාන්‍යයෙන් නිකන් අන්ධභූත ඇදහිලි වලට තමයි කැමති. ඒවට තමයි හිත් බඳින්නේ. දැන් ඔය පිරිස් ගෙන්න ගන්න ඕන නම් හොඳම දේ ලංකාවේ හැටියට මොකද්ද? උපාක් හරි ආශ්චර්යයක් වුණා කිව්වා නම් අන්න අපට සිටි පෝලිං හැදිලා එන තරම බලන්න ඕනේ නේද? අර විදියට නොකඩවා වැල නොකැඩී එන්න පටන් ගන්නවා. එන්නේ මොකටද? අන්න අර ආශ්චර්ය බලන්න නේද? ඒ වගේ දේවල් තමයි ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ අර මනුස්සයත් කියනවා මේ දෙවි කෙනෙක් නෙමෙයිනේ, මනුස්සයෙක්නේ. ඉතින් මනුස්සයන්ට තේරෙන විදියටනේ කිව්වේ. එහෙම කියලා අමුතුක විදිහේ තර්කයක් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ පිරිස කියන්නේ මොකද්ද? මේ නොපෙනෙන දෙවි කෙනෙක් කිව්වා නම් මේක විශ්වාස කරගන්න තියුණා. එහෙම එකක් තියුණා නම් හරි. දෙවියොන්ට හේතු කරන්න තමයි ඔබට දෙනෙක් කැමති. ඔය දෙයියාව දැකලත් නෑ, ඔය දෙයියා මොන විදිහේ දෙයියෙක්ද කියලා දන්නෙත් නෑ. හැබැයි ඉතින් අන්න දෙයියොත් හේතු කළා මේ දේ ප්‍රකාශ කරන්න හරි මනාපයි ඒ කට්ටිය. මගේ දෙවියන් වහන්සේ මෙන්න මේ විදිහට මාත් එක්ක අත්දැල් අල්ලගෙන මා ළඟින්ම ඉන්නවා කිව්වහම කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. හැබැයි මේක මේ ප්‍රතිපදාවක්, මේ හිත වෙනස් කරගන්න, පරිවර්තනය කරගන්න භාවනාවක් පුහුණුවක් වඩන්න කිව්වොත් හරි අමාරුයි නියෝග කරගෙන යනකොට. ඉතින් හරි ලේසි ක්‍රමවේද තමයි කවුරු කවුරුත් හොයන්නේ. කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දේවල්. දැන් ඔය පහේ පන්තියේ ශිෂ්‍යත්වයට යන්න ඉන්න ළමයි මේ ශිෂ්‍යත්වේ කටේ ලබන සති විභාගේ මෙහ අරන් එන සති පාසල් කරන්න. ඒ බල මේකට දාලා ටක් ගාලා ඔබල අරගෙන විභාගයට යවන්න තමයි කැමති. ඒ වගේ ජෝක් තමයි ඔය මිනිස්සු ගාව වැඩි හරියක් තියෙන්නේ. මේ ක්‍රමානුකූලව මේ විද්‍යානුකූල විදිහේ ක්‍රමවේදයකට මේ වෙනස පරිවර්තනය කරන්න තරම් වෙහෙසක් ගන්න කැමති නැහැ. ඒ විදිහේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කැමති නැහැ. ඒගොල්ලෝ බලනවා කොහොමද මේක උදේ ඇවිල්ලා හවස අරගෙන යන්නේ. මේකට ඔබලා ගිහිල්ලා ළමයා විභාගේට වාඩි කරොත් පාස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. කොළුව පාඩම් කරලා නැහැ බේබෝ ගහේ මුල් කුණු වෙනකම් බෝධි පූජා තියෙනවා. ඉතින් එන්නේ වගේ දේවල් තමයි මේ මිනිස්සුන්ට ආකර්ෂණීය. එහෙම නැතු අර හේතු කාරණා සකසලා වෙනසක් පරිවර්තනයක් කරනවා කියන එක කල්යනවනේ. ඒක වෙහෙසකාරී දෙයක්නේ. ඒ වගේ දෙයකට ආයෝජනය කරන්න අකමැති. අර ෂණිකව මන්ත්‍රාවය පාවිච්චි කරා වගේ මේ කියන දේ ලැබෙනවා නම් අන්න ඒකට තමයි කැමති. දැන් සාමාන්‍ය ඔය රැකි රක්ෂාවක් ගැන හිතන්න, එහෙම නැත්නම් අධ්‍යාපන තමුන් ලබාගත් දේවල් ගැන හිතන්න. අධ්‍යාපනය ලබා ගන්න කොච්චරනම් කාලයක් ගියාද, ඒ සඳහා කොච්චරනම් ක්‍රමානුකූල ආයෝජනයක් කැපකිරීමක් කරාද. රැකි රක්ෂා ගැන හිතන්න. අසාවකට ගිහිල්ලා ඒ අධ්‍යක්ෂීම් ලැබමින් ලැබමින් අවුරුදු ගණනක් වැඩ කළා තමයි අන්න යම්කිසි විදියක ඉහළ මට්ටමකට රැකියාවේ යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ වට අපි කොච්චරනම් ආයෝජන කළා තියෙනවද? දශක ගණන් වැය කළා තියෙනවද? හැබැයි මේ වගේ දෙයක් ගැන කතා කරනකොට, නිවන ගැන කතා කරනකොට බලනවා නිකන් දෙවිලා හවසට අරන් යන්න බැරිද කියලා. මේක ඔබලා අරගත්තොත් හරිද කියලා බලනවා පොඩි එකා බලලා. ඔන්න ඔය විදිහේ ක්‍රමවේදවලට තමයි මේ දේ හොයාගෙන යන්න උත්සාහ කරන්නේ. ඉතින් අර විදිහට දෙවි කෙනෙක්ට හේතු කරාම එක්තරා විදිහක ලේසියිනේ. ගාලා එතන ශ්‍රද්ධාව පිටව ගත්තා වැඩේ හරි. නමුත් මේ දේවල් අපිට නිකන් තර්කයටත් බොහොම දුරල දේවල්. තර්කයටත් නිකන් තේරෙනවා මේක අවුලක් තියෙන බව. ඉතින් එහෙම ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මොනවා හරි ටිකක් හොයාගන්න පුළුවන්. හැබැයි අර නියම ප්‍රයෝජනයක්, නියම දහමක් ලබා ගන්න තියෙන හැකියාව අඩුයි. හරියට නිකන් අර ඉරති විද්දි කණාමැදිරි එළියෙන් මේ ගමන යන්න උත්සාහ කරා වගේ. එහෙම කැමති කට්ටියත් ඉන්නවා. එහෙම කැමති කට්ටියත් ඉන්නවා. මේ දහම, මේ ප්‍රතිපදාව පස්සේ කළා එක එක භූත පස්සේ යන කට්ටිය කොත්තෙකුත් ඉන්නවා. කාක් හරි සාත්තරයක් හරි කියනවා අය කියලා දැනගත්තොත් අන්න එතෙන්ට බලන්න ඕනේ. ඉන්න පෝලිං ගණන මොකක් හරි අමුතු බලයකින් ලෙඩ හොඳ කරනවා කිව්වොත් බලන්න ඕනේ තියෙන පෝලිං. පහුගිය දවසේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා කවුදෝ මහත්තයෙක් ඉන්නවලු වෙද මහත්තයෙක් එයා අර මතුරලා ලෙඩ හොඳ කරනවලු. ඉතින් අනිත් කට්ටියගේ ආබාධ නොයෙකුත් ධනෙ සමාරු වෙන වෙන අස්ති ආබාධ මේ ඔක්කොම හොඳ කරනවලු. හැබැයි දොස්තර මහත්තයාට පොඩ්ඩක් බිම වාඩි වෙන්න බෑලු. පුටුවක තමයිලු වාඩි වෙලා ඉන්නේ. පොඩි අපහසුයක් තියෙනවලු බිම වාඩි වෙන්න යම් ආබාධයක් නිසා. හැබැයි අනික් කට්ටියගේ ඔක්කොම සුව කරනවා. ඉතින් ඕක තමයි ඔය ජෝක් එක. නෝක තමයි ඔය යථාර්ථය. ඉතින් ඒ වගේ සමාජයක, ඒ වගේ වටපිටාවක පිට පුළුවන් වෙයිද මේ කී විදිහේ නියම දහමක්, මේ කී විදිහේ නිවැරදි ප්‍රතිපදාවක් අපේ ජීවිතවලට ලං කරගන්න. ඒක පහසුයි කියලා නම් මම කියන්නේ නැහැ. පහසුයි කියන්නේ නැහැ. ඒ වෙනුවට වෙහෙස පීඩාව සහිතව කාලයක් තිස්සේ යෙදෙමින් උත්සාහ කරමින් තමයි මේ දේ ලං කරගත යුත්තේ. එහෙම යෙදෙන උත්සාහ කරන කෙනෙක් ඇත්තටම වැඩි වැඩියෙන් මේ ශාසනයේ දිහාවට නැවෙනවා. වැඩි වැඩියෙන් ඒ කෙනා මේ දහම නිවැරදි බව තම සන්තානයේ තේරුම් ගන්නවා. ඒ විදිහේ ශක්තියක් මේ දහම තුළ තියෙනවා. මේ දහමේ ගුණ විදිහට පෙන්නුම් කරන දේවලු අන්න ඒ යථාර්ථය තමයි ඒ තුළ තියෙන්නේ. එතකොට මේ අමුතු මුකුත් මායාකාරී දෙයක් කියනවා නෙමෙයි, මැජික් එකක් ගැන කියනවා නෙමෙයි. මේ රතනේ සූත්‍රය වුණත් ඒ කියන කරුණු බොහොම තාර්කික ප්‍රායෝගික දේවල් තමයි කියන්නේ. එහෙම නැතුව මේ නිකං ආශිර්වාද පතනවා නේ, මෙන්න මේ සත්‍ය මේ ලෝකේ තියෙනවා. එන්නේ ඒකේ අනුභව බලයෙන් මෙහෙම ව්‍යාපතක් වේවා කියන අදිස්ථානයේ ප්‍රාර්ථනාව. ඉතින් එන්නේ විදිහේ ප්‍රතිපදාවක් දහමක් අපිට මොකද්දෝ හේතු කාරණාවකට ලැබිලා තියෙනවා. හැබැයි ඉතින් ඒ වටිනාකමින් අපි අරගෙන තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. එපමණ වටිනාකමකින් අරගෙන තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. එහෙම නැතුව නිකන් අපි අර සාදු සාදු කියන ප්‍රතිපදාවටද බැසගෙන තියෙන්නේ. දැන් ගොඩාක් ඔය ධර්ම දේශනා එහෙම බැලුවාම ඕ ඇති එන්නේම නිකන් අර එදිනෙදා වැඩ කටයුතු පිළිබඳ ඒවා තමයි. අර අම්මට තාත්තට සලකන ඒවා ගැන බණ කියනවා, අම්මා ගැන කවි බණ කියනවා, එහෙම නැත්නම් අර පවුල් ප්‍රශ්න ගැන කියනවා. හරි පැටලිලි සහගත දහම් දේශනා තමයි තියෙන්නේ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ අහලා. ඒකින්ද තමයි ඔය බණ අහන්න ගියාට ඇහෙන්නේ නැත්තේ. ඇහෙන්නේ නැත්තේ මොකද? ඇහෙන්නේ මර මොනවද විකාර ටිකක් නේ. ඒවා තමයි විකුණන්න පුළුවන් බඩු. නම් කිසි ආකාරයක හැඟීම් පොඩ්ඩක් අවසලා ගන්න ඕනේ. හැඟීම් අවිස්සව ගම විකුණන්න පුළුවන් හොඳට. හරි. එතකොට ඒ වගේ ඒවා තමයි අහලා පුරුදු. ඉතින් ඒවා ඇහිලා ඇහිලා නිකන් මිනිස්සුන්ටත් නිකන් ප්‍රෝග්‍රෑම් වෙලා මේ බණ කියනවා නම් මේවා තමයි. ඒකින්ද ආම්දුරන්ට රුපියල් ඊයක් හරි දීලා මේ බණක් කියෝලා මේ වැඩ කටයුතු අහවර කරනවා මිසක් මේ බණේ අඩංගුව කියන එක එච්චර අදාළ නැහැ. වැදගත් නැහැ. ඒ විදිහට තමයි ගොඩාක් වෙලාවට මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අන්න මේ කී විදිහේ ප්‍රතිපදාවක් නිවැරදි ප්‍රතිපදාවක් තමුන් තුළ දියුණු කරගන්න මඟක් පෙන්වන්න පුළුවන් නම් අනේ ඒක තමයි නියම බණේ බවට පත් වෙන්නේ. ඒක තමයි අර දානයන් අතරින් උතුම්ම දේ බවට පත් වෙන්නේ. අර ධර්ම දානේ දෙනවා. ධර්ම දානේ ලැබීම අනිත් කට්ටියට ලබා දෙනවා. ඒක බොහොම වටිනා කියන, ඒක බොහොම ජීවිත පරිවර්තනය කරන සුළු දානයක්. ඉතින් ඒ විදිහට මාර්ගයක් පෙන්වන්න පුළුවන් හැකියාව යම්කිසි විදිහක ඒ ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේ කෙනෙක්ට තියෙන්න ඕනේ. අනවශ්‍ය සංකීර්ණතා නෙමේ සරලව මේ ප්‍රතිපදාව පුහුණු කරගෙන යන විදිහ. ආධුනික කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් මොකද්ද ස්වාමීනි මේ දහමේ කළ යුත්තේ, කොයි විදිහටද මේක පුහුණු කළ යුත්තේ කියලා අනේ ඒක කියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක කියන්නේ නැතුව නිකන් අනම්මනම් වනවනවා නම් වැඩක් නැහැ නේ. ගොඩාක් දෙනිට වෙලා තියෙන්නේ මේ ඇත්ත ප්‍රතිපදාවක් දන්නේ නැහැ. දන්නේ නැති කොටදී මොන මොනවා හරි ටිකක් වනවන්න වෙනවා. සංකීර්ණ වචන ටිකක් පටලවනවා. මොනවා හරි හැඟීම් ටිකක් අවුස්සනවා. ඒවා අවුස්සලා පටලවලා ඉතින් හරි ලස්සන්ට අර ක්‍රමානුකූලව බොහොම ආකර්ෂණීය විදියට වචන හසුරවලා ඒ මිනිස්සුන්ව අල්ල ගන්න මත් කරන්න උත්සාහ ගන්නවා. නමුත් ඇත්ත දෙයක් තියෙනවා නම් ඒ දේ තමයි තම තමුන්ගේ මේ හිත නිවා ගැනීමේ ප්‍රතිපදාව. ඒක සරලව කියන්න පුළුවන් නම් ඒකේ අමුතුම වටිනාකමක් තියෙනවා. සංකීර්ණත්වයක් අර විදිහේ හැඟීම් ඇවිස්සී ඒව අවශ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට ඒ දේ කියා ගන්න බැරි වුණාම ඒ දේ නොතේරෙනකොට. ඉතින් එන්නේ විදිහේ දහමක අපිට අහන්න ලැබෙනවා නම් සරලව මේ ප්‍රතිපදාව මෙන්න මේ විදිහට තමයි මේක තමන් තුළ ක්‍රියාත්මක කරන්න තියෙන්නේ කියලා ඒ කෙනෙක්ට වුණ වෙන කෙනෙක්ට නිවැරදි පටලවන්න ඇති මඟ පෙන්වීමක් කරන්න පුළුවන් නම් ඒක අමුතුම විදිහේ ලාභයක් වටිනාකමක් නේද. දැන් පහුගිය දවසක අර ඉන්දියාවෙත් ඉන්නවනේ එක එක රවුලව වාගත්ත ඔයිදියේ කට්ටිය ඇඳුම් ගලව ගත්ත කට්ටිය ඒගොල්ලෝ ශාස්තෘන් වහන්සේලා විදිහටනේ හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් හොඳ ප්‍රසිද්ධ කෙනෙක් ලියපු පොතක් හම්බ වෙලා තිබුණා. ඒ පොත ඉතින් මම පොඩ්ඩක් කියවල බලව මොනවද මේකේ තියෙන්නේ කියලා. කියවනකොට තේරෙනවා අර යම් කිසි වචනයක් අරගෙන ඒකට නිකන් අමුතු අර්ථකථන දෙනවා. සාමාන්‍ය අපි හිතමු මේ එදා මේ නිකන් පාවිච්චි වෙන එදිනෙදා පාවිච්චි වෙන වචන. හැබැයි ඒ වචනේ අරගෙන මෙන්න මේ වචනේ කියන්නේ මේ දේ කියලා අමුතු අර්ථකථනයක් දීලා එන සංකීර්ණ රටා හිතුවී රටාවක් ඔස්සේ අරන් ගිහිල්ලා ඔන්න ඊට පස්සේ ඒක දෙයියෙක්ට හරි බ්‍රහ්මයට හරි මොකෙට හරි හේතු කරනවා. ඒකට මේ ග්‍රවුන්ඩඩ් නෑ, මේ පොළොවේ පය ගහලා මේ ප්‍රායෝගිකව කරන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අර හිතිවිලි සංකල්ප ඔස්සේ තමයි මේක මෙහෙවගෙන යන්නේ. ඒක තමයි පෙන්නුම් කරන්නේ. මෙන්න මේ විදිහට මේ වචනෙන් මෙන්න මේ විදිහ අර්ථයක් දක්වනවායි කියලා අර නිකන් අමුතු ඕර මොලේ විකාර වෙන ඔලු විකාර වෙන જાති අර්ථ දැක්වීම දෙනවා. හරි සංකීර්ණයි. හරි සංකීර්ණයි. ඒවා අර නිකන් සංකීර්ණ ජාලයකට සම්බන්ධ කරා වගේ දෙයියොන්ට හරි බ්‍රහ්මයන්ට හරි සම්බන්ධ කරනවා. ඉතින් කියෝගෙන යනකොට තේරෙනවා මොකද්ද අවුට් එකක් තියෙනවා. මේ සරලව මේ ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට නිකන් මේ දී කියන්නේ මෙහෙම දෙයක් මෙහෙම මෙමයයි මෙහෙම මෙමයයි කියලා අර අමුතු නිකන් කතන්දරයක් ගොතාගෙන ගොතාගෙන යනවා. ඒ ගෙතිල්ල ගිහිල්ලා අන්තිමට දෙයියොන්ට හේතු කරනවා, බ්‍රහ්මයට හේතු කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් කොතෙකුත් අපිට දකින්න පුළුවන්. ඒ දේවල් නුවණැත්තෝ විසින් අගය කරන දේවල් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ ප්‍රායෝගික තාර්කික මේ දහමක් තමන් තුළින් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් අර ඒ ඒ තැන ප්‍රතිඵල දෙනවා කියන්නේ ඔන් ද ස්පොට් අතර සල්ලි හම්බ වෙනවා. ඒක මේ දහමේ ගුණයක්. ඒ විදිහේ ඒ ඒ තැන ප්‍රතිඵල අත්විඳිමින් යනවා නම් අන්න ඒක තමයි නියම ක්‍රමවේදේ. ඒ වගේ දෙයක් තමයි අපේ ජීවිතවලට අවශ්‍ය වෙන්නේ. ඒ වගේ ප්‍රායෝගික සත්‍ය වන ප්‍රතිපදාවක්. එහෙම නැතුව නිකන් අනවශ්‍ය සංකීර්ණත්වයක් ගොඩ නැගුවා කියලා පොත නම් විකුණ ගන්න පුළුවන්. පොත කවුරු හරි අරගෙන මිලදී ගත්ත හින්දානේ ඔය මටත් කියවන්න ලැබුණේ. එතකොට පොත නම් විකුණ ගන්න පුළුවන්. නමුත් අර මිනිස්සුන්ට වෙන යහපතක් නැහැ. ඒක නිසා අන්න ඒ වගේ දේ සංකීර්ණත්වය වගේ විකෘති ඉතිවිලි වෙනුවට සරලව මේ තමුන්ගේ හිත නිවා ගැනීමේ ප්‍රතිපදාව ගෙන හැර දක්වන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකෙට ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්වක්ඛාත ධර්මයක් විදියට හඳුන්වන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියන මේ දුරක්ඛාත දහම් තියෙනවා. ඒ කියන්නේ මේ දේශනා කරලා තියෙන දේ නිවැරදි දෙයක් නෙමෙයි. එතකොට නිකන් හරියට නිකන් අර එළදෙනගේ අඟෙන් කිරි දොවන්න ගියා වගේ කොච්චර මේ අඟ ඇද්දත් දොවන්න උත්සාහ ගත්තත් කිරි හම්බ වෙන්නේ නැහැ. ඇයි මේක මෙතනින් මේ කිරි එන තැන නෙමෙයිනේ මේක. ඈ අන්න ඒ විදිහේ අර්ථ දැක්වීමක් තමයි මේකට ලබා දෙන්නේ. දුරක්කාත දහම්වල කොච්චර වෙහෙසුණත් උත්සාහ ගත්තත් ඒ කෙනාට ලබා ගත හැකි ප්‍රතිඵලයක් නැහැ. අන්න ඒක නිසාම තමයි මේ දහමේ වටිනාකම, මේ ස්වක්ඛාත වූ දහමේ වටිනාකම තියෙන්නේ. අන්නේ වටිනාකම නිසා තමයි සමහර විට මේ බොහෝ පිරිසක් ඒ කාලේ සමාජය වගේම අද කාල සමාජෙත් මේ දහම දිහාවට නැවෙන්නේ. මේ දහම නිවැරදි බව දැන හඳුනගන්නේ මේ ඉර එළියේ ආලෝකය ලබන්න කැමති වෙන්නේ. අනාමැදියොත් ඉන්නවා ඉන්දියාවට. මොකද ඉර එළියේ ආලෝකය ලබන්න මනාප වෙනවා, කැමති වෙනවා. ඉතින් මේ විදිහේ ප්‍රතිපදාවක අපි ඉන්න එක ගැන සතුටු වෙන්න පුළුවන් අපිට. දැන් පහුගිය දවසක යා ඔය නාගානන්දේ වැඩසටහනක් තිබුණා. ඉතින් මම හිතන්නේ දැන් 300ක් වගේ පිරිසක් ඇවිල්ලා ගියා. ඉතින් දවසක වැඩසටහනක් ඒගොල්ලොම සක්මන් පරියන්ක විදිහට ඒ යම් පෙන්වීමක් කළා. ඉතින් ඒ විදිහට කරා. ඉතින් පුහුණුවන් දන්නේ යන එනකොට නිකන් අර නිකම් වඳිනවා කියන්නේ හිතා ගන්න බැරි විදිහට වඳිනවා. ඒ කියන්නේ අර ඒ මිනිස්සුන්ට ඉතින් ඒකේ අගයක් වටිනාකමක් තියෙනවා. ඒ අගේ වටිනාකම මේ ප්‍රායෝගික ප්‍රතිපදාව නිසා අන්න තමුන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් නිසා වෙන්න පුළුවන්. නැත්නම් ඒ යුනිවර්සිටි එකේ අධ්‍යයන ඒවත් තියෙනවා. නමුත් මේක මේ ප්‍රාය මාසයකට වරක් වගේ කරන යම්කිසි භාවනා ප්‍රායෝගික වැඩසටහනක් විදිහට තමයි කරන්නේ. ඉතින් අන්නේ ලොකු පිරිසක් ඇවිල්ලා කැමැත්තෙන් මනාපේ සම්බන්ධ වෙලා අර විදිහට ලොකු අපේක්ෂාවකින් කල් ගෙවනවා. මේ මේ නිවැරදි ප්‍රතිපදාවක් මා තුළ ඇතිකර ගත හැකි, ඇතිකර ගත යුතුයි කියන විශ්වාසයෙන් වෙන්නේ නැති. ඉතින් හාමුදුරුවෝ දැක්ක දැක්ක දැන වන්දින එක තමයි කරන්නේ. වඳිනවා කියන එකේ සීමාවක් තියෙන වෙන දවසක් ඔය තව වැඩසටහනකට ගිහිල්ලා එතනින් දැන් වැඩසටහන කරනකොට ඉහළට පහළට යනවා, සක්මනට යනවා, ඔහොම ඔහොම 10-15 පාරක් නිවදන යවෙනවානේ. ඒ යන යන පාරට එක මෑණි කෙනෙක් ඉඳගෙන විලාප තියනවා. අය ඔබ වහන්සේට මේ මොකද්ද වන්දනාවක් කරනවා. මා හයියෙන් විලාපයක් තියනවා. ඉතින් එක පාරක් ආගෙන ගියා, දෙවෙනි පාර ආගෙන අනිත් පැත්තට ගියා, තුන්වෙනි පාර ආගෙන ගිය හතරෙනි පාරේ ඉතර මං කෝවා මොකද්ද ඔය මේ ඔච්චර ආශිර්වාද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඒ මනුස්සයා නිකන් ෂොක් වෙලා ගියා, නිකන් මේ හාමුදුරුව ඇඟට කඩා පැන්නයි කියලා. ඉතින් අර මොකද්ද එකක් ඉතින් ආශිර්වාදයක් කරනවා. නෑ ඔය වැරදිලාවන් නිකන් මේ ඔය අම්මා එකේම කතා කරගෙන ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා වැන්දොත් අම්මා කියලා දැනගොත් අම්මටත් වැඳලා තමයි යන්නේ. එච්චර දෙයක් තියෙනවා නිකන් අර නිකන් බඹුණෙක් වගේ හොඳට නිකන් වැඳුම් ලබාගෙන ඉන්නවා. මේ 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 ඒ විදිහේ නිකන් අර අහුවෙන තැනට වඳින විදිහට ඒ බුද්ධ සත්කාර කරන ස්වභාවයක්, ඒ විදිහේ දෙයක් ඉතින් ඒ පිරිස් තුළ තියෙනවා. සත්‍ය දැකලාද මේ දහම නිවැරදි වඳුනගෙනද කියන එක ප්‍රශ්නාර්ථයක්. නමුත් මේ ගැන අපේක්ෂාවෙන් කල් ගෙවනවනේ. ආම්ඳුරන් විතරක් ඇඳලා නවත්තන්නේ, ආම්ඳුරන්ගේ අම්මා කවම එයාටත් වඳිනවා. එයත් ඉතින් ඉන්නව නිකන් අර බමුණෙක් වගේ හස්ත මුද්‍රාවක් දාගෙන අර වැඳුම් ලබනවා. වැඳුම් ලබලා වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඒක වෙන කතන්දරයක්. එසේ නමුත් ඉතින් අර ආම්ඳුරන් විතරක් ඇඳලා නවත්තන්නේ නැහැ සමහර වෙලාවට. කටපිටාවේ ඉන්න කට්ටියටත් ඇඳලා තමයි යන්නේ. ඉතින් ඔය වගේ යථාර්ථයක් මේ වටපිටාවේ අපිට දකින්න පුළුවන්. කෙසේ නමුත් මම මේ කියන්න උත්සාහ ගන්නේ මේ දේ වටිනාකම තියෙන්නේ මේ ප්‍රායෝගිකව තමුන් තුළ යොදවන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන් නිසා. මේ 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 කියන මමත්වය, එහෙම නැත්නම් මේ කියන ඊගෝ එක, මේක නැති කරගෙන, එහෙම නැත්නම් මේක දුර්වල කරගෙන ඇත්ත සහනයක් අත්දකින්න පුළුවන් නිසා. එහෙම නැතුව නිකන් අහසේ පැලවුණු දහමක් නම්, යම් කිසි ගූඪ දහමක් නම් ඒකේ වටිනාකමක් නැහැ මේ වගේ ලෝකෙකට, මේ වගේ සමාජයකට. ඒ වගේ දේවල් කොතෙකුත් බොහෝ ගණනක් තියෙනවා. ඒ වගේ දේවල් වලින් ප්‍රයෝජනයක් උනාද කියන එකත් සැකයි. නමුත් මෙන්න මේ ප්‍රායෝගිකව යොදවන්න පුළුවන්, පුහුණු කරන්න පුළුවන්, මේ විදිහට තමුන්ගේ ජීවිතයට ගලපන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අන්න ඒක තමයි අපි මේ හොයමින් යන, ඒක තමයි අපි මේ අපේක්ෂා කරපු දේ. අන්න සරලව අපිට කිව්ව හැකි මේ තියෙන මේ ඊගෝ එක මේක නැති කළ දැමීමක්, මේක දුරු කළ දැමීමක් කියලා. ඒ පුහුණුව තමයි අපි මේ ටික ටික කරගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් අර ගොඩාක් ඊගෝ වැඩ කරන කෙනෙක්ගේ ස්වභාවය තමයි එයාගේ වචන රටා ගෙතෙන්නේ හැම වෙලේම අයි එහෙම නැත්නම් තමුන් කේන්ද්‍ර කරගෙන. අර ලොකු කැපිටල් අයි එකක් තියෙනවානේ. අන්න ඒක තමයි එයාගේ කතාබහේ කේන්ද්‍රය. ඒක ඉස්සරහෙන් තියාගෙන තමයි එයා කටයුතු කරන්නේ. එයාගේ වචන ගෙතෙන්නේ ඒ විදිහට. මොන දේ කතා කරත් කියනවා නිකන් මම. මම. නෝක තමයි කේන්ද්‍ර වෙන්නේ. හරි. ඒකට අනුව නැවත 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 කටයුතු කරනවා. මම නැත්තම් මේක කෙරෙන්නේ නැහැ. හොඳ වෙලාවට මම ඉඳී. මේ මේ මමමයි කරේ. මේ මම තමයි මේ කෙනා. මම මේ විදිහ අධ්‍යාපන කටයුතු කරගත්ත කෙනෙක්. මම තමයි මැනේජර්. ඔන්න ඔය විදිහට කියනවා. ඔය 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 චින්තන රටාව තමයි එයා තුළ යන්නේ. ඒ මොකද අර ඊගෝ එක තමයි අර පෝෂණය වෙන්නේ. මම නැති වුණොත් මුකුත් කරන්න බෑ කිව්වහම එහෙනම් දැන් ඔය මැරිච්ච උන් එක එක්කවත් වැඩක් ඇති උන් නෙමෙයි. ඔක්කොම මැරිලා ගියානේ. මැරිලා ගියාට මේ ලෝකේ නැවතුනේ නැහැ. ගෙවල් දොරවල මිනිස්සු දිනාගත්තෙත් නැහැ. දරුවන්ට කන්න බොන්න නැති වෙලා වුන් බඩගින්නේ මලෙත් නැහැ. අනේ යගේට වැඩ කටයුතු සිද්ධ වුණා. ඒ කියන්නේ මොකද? එහෙනම් මැරිලා තියෙන වුන් ඔක්කොම වැඩ නැති වුන් තමයි මැරිලා තියෙන්නේ. හොඳේ වුන් ටික තාම ඉතුරු වෙලා ඉන්නවා. අර මම නැතුව කරන්න බෑ කියන වුන් ටික ඔක්කොම ඉතුරු වෙලා ඉන්න පාටයි. හිතනවා මේ දරුවෝ මම නැතුව ඉන්න එකක් නැහැ කියලා. ගෙදර දොරේ අර හැට පැන පෙවුන්ටත් වෙලා කන්න දෙනවා. අනේ අම්මා තාත්තා මලාට පස්සේ උන් අගේට ගියාගෙන කනවා. අර ඉන්නකන් තමයි අර කතන්දරේ ඉන්නකන් තමයි මේ මම නැතුව බැරි. ඉතින් ඒක නිසා මොකද්ද මේ ලොකු මමත්වයක් ගොඩ ගහගෙන මම තමයි පොර කියන විදිහේ චින්තන රටාවක්. මම මේ කියන්නේ ඒ විදිහේ කියාපෑමකටත් වැඩිය ඒක තමයි අපේ බේස් එක. මම තමයි පොර කියලා කියාපාන කට්ටියත් ඉන්නවනේ. ඊටත් වැඩිය නිකන් අර අයියේ කැපිටල් අයි එක සෙන්ටර් කරලා තමයි යන්නේ මේ කතන්දරේ. මම තමයි මේ ටික කරේ, මම තමයි මේ දේවල් කරේ කියලා නැවත නැවත කියවෙනවා. හරියට නිකන් අර උරුවෙල කාශ්‍යප වගේ. උරුවෙල කාශ්‍යපටත් ඔය වගේ ඇතුළත එකක් කියවුණානි. බුදුරජාණන් වහන්සේ පුදුම ඉවසීමක් ඉවසන්නේ. මේ මාස ගාණක් මේක අහගෙන ඉන්නවා. මොකද්ද හිතෙන්නේ මේ 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 මහා ශ්‍රමණය කියලා තමයි බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ. මේ මහා ශ්‍රමණය හොඳ මේ බලගත්තු කෙනෙක්. හැබැයි මම වගේ රහතෙක් නෙමෙයි. මේ මහා ශ්‍රමණය මේ විදියට හරි ආශ්චර්ය සහිත කෙනෙක්, ඍද්ධි සම්පන්න කෙනෙක්. හැබැයි මම වගේ රහතෙක් නෙමෙයි. ඔන්න ඔය මම වගේ රහතෙක් නෙමෙයි කෙනෙක් කිය තමයි ගුරුවෙල කාශ්‍යප මාත ගානක් කියන්නේ අර. ඉතින් අපිටත් තියෙන ඔය වගේ එකක්. මම වගේ රහතෙක් නෙමෙයි කියලා මේ රහත් වීම ගැන කෙසේ වෙතත් හිතනවා මම වගේ පොරක් නෙමෙයි. මම නැත්නම් ඔක්කොම ඉවරයි. මම ඉන්දියෙ ඉඳ හොඳට හිටියා කියලා මම ඔන්න ඔය විදිහේ කැපිටල් අයි එක සෙන්ටර් කරගෙන තමයි මේ කියන මේ චින්තන රටාව ගොඩ නැගෙන්නේ. අර බක බ්‍රහ්ම බ්‍රහ්මයාටත් දෝපුණා කියලා කියනවනේ. බක බ්‍රහ්මයා කියන්නේ නිකන් මහා ඇත්තටම ඉතින් මේ බ්‍රහ්ම ලෝකවල ගියාම ලොකු ඒ බලාධිකාරියක්, ඒ මුළු ලෝකයම වශයෙන් පවත්වන තරම් ඒ ශක්තියක් සහිත ඒ මහා බ්‍රහ්ම. ඉතින් ඒ වගේ මග බ්‍රහ්මයා හිතුවලු කල්පනා කරාලු මේ ලෝක ධාතුවේ මම තරම් පොරක් නැහැ කියලා. මාගේ විශාල ශරීරයක් නැහැ කියලා. මේ ලෝකයේ වශයෙන් පවත්වන තරම් ඒ විදිහේ හැකියාවක්, ඒ විදිහේ මහා විශාල ශරීරයක් සහිත කෙනෙක් වෙන්නේ නැහැ කියලා. ඒක තමයි මේ මතුවෙච්ච හිතවිල්ල. ඉතින් මොකද වෙන්නේ මේ ඉතිවිල්ල මතුවෙලා ටිකක් කළා යනකොට මෙන්න උඩින් පේනවලු මහා විශාල ශරීරයක්. හරි, අර යාන්තම් මාපට ඇඟිලි කොනක් විතරක් පේනවලු බක බ්‍රහ්මයාට. ඉතින් මිනිහා කල්පනා කරාලු, මේ බ්‍රහ්මයා කල්පනා කරාලු, මිනිහා ගුවත් ඇරපිනේ නේද? මේ බ්‍රහ්මයා කල්පනා කරාලු, මේ කාගේ ශරීරයක්ද මේ මාපට ඇඟිලි කොන විතරයි පේන්නේ කියලා. ඉතින් ඕක තමයි යථාර්ථය. ත්‍යාර බුදුරජාණන් වහන්සේ විවිධ උපක්‍රම කළා මේ මේ පෙන්වන්න උත්සාහ ගන්නවා. මේ ඔයා කියන ඔය මමත්වය, ඔයා කියන ඔය ලොකුකම මේ විශ්වයට අදාළ නෑ, මේ යථාර්ථය නෙමෙයි කියන එක. හරි, ඉතින් අන්න ඒ විදිහේ මමත්වය විඳ දැමීම අර විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් හෝ නැත්නම් යම් කිසි විදිහකේ මොමෙන්ටරි එන්ලයිට්මන්ට් කියන්නේ ක්ෂණමාත්‍ර නිවන, අර අර යම් සිදුවීමක් නිසා මේ ක්‍රියාවලිය විනිවිද දකිනවා මොහොතකට. අප පරණ මොහොතකම එම තමයි. හැබැයි අන්න මොහොතකට මේ වෙනස් විදියක බැල්මක් මේ ක්‍රියාවලිය දිහා බැලෙනවා. ඉතින් මේ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් ටික ටික අර විදියට යම් කිසි විදියක මේ විපස්සනා ඥානය එහෙම නැත්නම් විනිවිදීම තුළ මේ මම ප්‍රමුඛ මේ ක්‍රියාවලිය ඒක දුරු කරන්න, ඒක ටික ටික ෂෙයාර් කරන්න දරන උත්සාහයක් පුහුණු තමයි මේ. ඉතින් සාමාන්‍ය දැන් ඔය සිහිය පුරුදු කරන්න ගියාම ඒ සිහිය පුරුදු කරන කෙනෙක්ගේ විකමටහන් වார்த்தාවක් බැලුවොත් අපිට දකින්න පුළුවන් ඒ වார்த்தාවේ තනිකර සමහර විට ලියවෙන්නේ අර මම කියන දේ පදනම් වෙලා තමයි මේ කරනවා. මම කරනවා, මම මේ විදිහට සිහිය පිහිටෙව්වා කියලා ඔන්න ඔය විදිහට නිකන් අර මමත්වය ප්‍රමුඛ වෙලා ඒ හිතිවිලි රටාව ප්‍රමුඛ වෙලා තමයි වார்த்தාව සමහරෙට ලියවෙන්නේ. එහෙම ලියවෙනවා. ඒක අන ආධුනික කෙනෙක්ගේ වார்த்தාවක පැහැදිලිව දකින්න පුළුවන්. මෙයා මේ ඔක්කොම කරනවා කියන මම ගලා, මම සිහිය පිහිටව ගත්තා. ඒ විදිහට තමයි මේ වார்த்தාව ලියවෙන්නේ. ඉතින් කමක් නැහැ. එහෙම හරි පටන් ගන්නවනේ. එහෙම හරි භාවනාවක් කරනවනේ. ඒතකොට ඒක හරි. හැබැයි අපි හිතමු කාලයක් තිස්සේ මේ භාවනාව පුහුණුව කරගෙන යනකොට ওই කමතහන් වார்த்தාවලත් ලියවෙන ස්වභාවයේ වෙනසක් තියෙනවා. ඒක හරි ලස්සන වෙනසක්. ඒක ස්වභාවිකව තමයි ඒ වෙනස සිද්ධ වෙන්නේ. මොකක්ද අර අර මම කරනවා කියන එක හැලිලා ගිහිල්ලා ඒ වෙනුවට නිකන් මේ වාක්‍ය නිකන් අර භාවකාරක වාක්‍ය බවට පත් වෙනවා. උත්තම පුරුෂ විදියට තියුණේ ඒවා අන්න අර භාවකාරක කියන්නේ. අන්න ඒ විදිහේ වාක්‍ය බවට මේ ක්‍රමානුකූලව මේ වார்த்தාව පත් වෙන විදිය දකින්න පුළුවන්. ඒක හරි ලස්සනයි ඒ වෙනස පරිවර්තනය. ඒක දවසකින් දෙකකින් වෙන එකකුත් නෙමෙයි. කාලයක් තිස්සේ භාවනා කරන කෙනෙක් අන්න මොකද වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ කී විදිහේ මේ සමු කේන්ද්‍ර කරගත්ත හිතවිලි රටාවක ඉඳලා ටික ටික අන්න ක්‍රමානුකූලව පරිවර්තනය වෙලා ගිහිල්ලා කොහොමද අර නිකන් භවකාරක ක්‍රමවේදෙට මේ රචන එළිය වෙන්නේ කිව්වොත් අන්න පැහැදිලිව අර වෙනදා තිබුණු මමත්වය ෂය වෙලා ගිහිල්ලා දුර්වල වෙච්ච ගතියක් ඒ කෙනා තුළ දකින්න පුළුවන්. මේ මම කරනවා වෙනුවට මේවා නිකන් මේ මොනවද වෙන දේවල් ටිකක් වගේ, මේ ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් වගේ, මේ හුලඟ හමනවා කවුරුත් කරනව නෙමෙයිනි. අන්න ඒ විදිහේ රචනා ශෛලියක් බවට ඕකපත් වෙනවා. මුලින් මම වෙමි කියන අදහසින් තමයි ඉන්දියේ, නමුත් පහුපහු වෙනකොට ඔන්න වෙමි කියන අර I am වෙනුවට අර am එක විතරක් ඉතුරු වෙන ගතියක් දකින්න පුළුවන්. හරි, ඔක පහුගිය දවසක ඔය ඉංග්ලිෂ් එක්ස්පර්ට් කෙනෙක් ඔක ගැන විවරණයක් කියලා දීුණා. මොකද්ද ඒක තිබුණේ මේ I am කියලා තමයි මේක පටන් ගන්නේ. හැබැයි අර අයි එක වෙනුවට නිකන් මේ ඈම් කියන එක්ස්පීරියන්ස් එක ටිකෙන් ටික මතුවෙලා එනවා කියලා. ඒ කියන්නේ නිකන් අර to be කියන අදහස. මේ නිකන් මේ පැවැත්මක් තියෙනවා මොකද්ද? පැවැත්මක් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා. අනේ ඒ දේ අඩු වැඩි වෙවි නැවත නැවත යනවා. හරියට නිකන් අර උලඟට කොඩියක් ලෙල දෙනවා. ඕක මේ මේ කොඩිය ලෙල දෙනවා කියලා හරි, මේ උලඟ තමයි මේ කොඩිය හොලවන්නේ කියලා හරි, ඔය කතන්දර කෙසේ වෙතත් යම් ක්‍රියාවලියක්, යම් ස්වභාවයක් අන්න ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක අත්දකිමින් නැවත නැවත කල් ගෙවීමම අර ටිකෙන් ටික මේ යථා ස්වභාවය අඳුර ගැනීමම අන්න අපේ වෙනසට පරිවර්තනයට උපකාර වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය අපි හිතුවොත් මෙහෙම හිතුවොත් දැන් මේ විවිධ වෙලාවලදී ඔන්න විවිධ දේවල් වලට මේ හිත ඇබ්සෝබ් වෙනවා, ඇදිලා යනවා. අපි හිතමු දවසකට තියෙන නිකන් එපා කරපු ගතියක්ම තමයි. ඒතකොට එදා දවසේ යථාර්ථය තමයි ඒ තියෙන්නේ. හරි. මොනවදෝ හේතු කාරණා ටිකක් නිසා ඒ යථාර්ථය මතුවෙලා ඇවිල්ලා තියෙනවා. ඒක අපි බාර ගන්න උත්සාහ ගන්නවා. තව දවසකට ඔන්න හිත බොහොම විවේකී සැහැල්ලු ගතියක් තියෙනවා. තව දවසකට මොකද්දෝ හිතා ගන්න බැරි දුකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට දවසෙන් දවස මේ දේවල් වලට මේ හේතු කාරණා වලට අනුව යම් කිසි විදියක පරිවර්තනයක් වෙනසක් වෙමින් මේ දේ දිගට දිගට පවතිනවා, සිද්ධ වෙනවා දකින්න පුළුවන්. මේකට මොනවා හරි කරන්න ගියානේ, කරන්න ගියපු ගමන් අලුතෙන් කර්ම රැස් වෙනවා. හොඳ හෝ නරක වෙන්න පුළුවන්, ඒක වෙන කතාවක්. හැබැයි අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ වෙනුවට අන්න අර ක්‍රියාවලියට ඉඳ දීලා ඉන්න පුළුවන් නම් හැම වෙලේම කර්ම ක්ෂය වීමක් තමයි වෙන්නේ. ගෙවල ඉර කරනවාටත් වැඩිය කර්මයේ ක්ෂය කරන ප්‍රතිපදාවක් කියන අදහස තමයි මේක ගැන ඉදිරිපත් වෙන්නේ. මොන මොනවාදෝ කර්ම ශක්තිය නිසා යම් යම් මානසික තත්ත්ව, යම් යම් ප්‍රතික්‍රියා මතුවලා එනවා. ඒක ඒ ඒ ආකාරයට දැන ගැනීමක්, සිහිය පිටවා ගැනීමක් තමයි කළ යුත්තේ. ඒක වෙනස් කරන්න යනවාවත්, අද දවස හොඳයි නරකයි කියලා කියන්න යනවාවත් එහෙම දෙයක් නැහැ. ගොඩ දෙනෙක් මේ භාවනා කරන කට්ටිය හිතා ඉන්නවා භාවනාව හරි ගියොත් නිකං පා වෙලා යන්න ඕනේ, විවේක වෙන්න ඕනේ, අර කාම් කියන ගුණාංගේ එන්න ඕනි කියලා. ඒක නෙමෙයි අපේ භාවනාව වෙන්නේ. ඒ වෙනුවට සිහිය පිටවා ගැනීමම තමයි භාවනාව. මොකක් ආවත් මොන විදියෙ මානසික මට්ටමක් මතුවෙලා ආවත් සරලව ඒ බව දැනගන්න තියෙනවා. කැමරාව දාගෙන ඉන්න පුළුවන් නම් දිනනවා. අර අද කාලේ ලෝකේ කියනවනේ නිකන් කැමරම never dies කියලා. කැමරාකාරයා කවදාවත් මැරෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ උත්‍රාසයට කියන එකක්. නමුත් අර ත්‍රාස්‍ය ජනක සතෙක් කෙලවගෙන එනවා, මේ ගහනවා, මේ අහු වෙනවා, මේ අහු වෙනවා වගේ ගිහිල්ලා වීඩියෝ එක කොහොම හරි ඉතුරු වෙලා තියෙනවානේ. ආයතකොට කියනවා කැමරාකාරයා කවදාවත් මැරෙන්නේ නැහැ. ඉතින් ඔය අලියෙක් වගේ එලවගෙන එනවනම් ටක්කල ඔය ෆෝන් එකේ කැමරාව ඔන් කරගත්තා නම් හරි. කැමරාකාරයා මැරෙන්නේ නැහැ. ඒ විදිහේ ජෝක් එකක් මේ අද කාලේ ලෝකේ තියෙනවා. එසේ නමුත් මම මේ කියන උත්සාහ ගන්නේ මේ භාවනාවක් වුණා කරනකොට සිහිය පීඩවා ගැනීම මාත්‍රයෙන්ම අපි ආරක්ෂිතයි. අර කැමරමන් නෙනෙව ඩයිස් කියන ඒ විහිළුව අපිට ඇත්තටම මේ ප්‍රතිපදාවට නම් සම්බන්ධ කරගන්න පුළුවන්. මොන දේ ආවත් නිකන් කැමරාව දාගන්න. සතිමත් බව පීඩව ගන්න. ආපු දේ මොන විදියට හොඳ තරකද, දුකද, අපසද්ද, ඒව වැඩක් නැහැ. ඒව වැඩක් නැහැ. නැවත නැවත මේ විදිහට මේ අවධානය පිටව ගන්නවා. ඒකම තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම කරනවා නම් අපි හැම වෙලේම ඊළඟ මොහොතට සූදානම්. ඊළඟ මොහොතේ අලුත් දෙයක් එන්නේ. හැබැයි මේ මොහොත අපි බාර ගන්න සූදානම් නැහැනේ ගොඩක් වෙලාවට. මේ මොහොත කලින් මොහොතෙන් දූෂණය වෙනවා. හරි? ඔය කලින් මොකක් හරි හිතවිල්ලක් ආවම ඒක ඔස්සේ ගිහිල්ලා ඒක හොඳ නරක හොයන්න ගිහිල්ලා ඒක අයින් කරන්න කියල ඔය දඟලනකොට දන්නෙම නැතුව මිනිත්තු ගණනක් අපිට මඟහැරිලා. එතකොට මේ පුහුණුව කරන්න ඕනේ හැම වෙලේම අතහැරිමින්. අතහැරිමින් කරන්නේ මොකද? ඊළඟ මොහොතට විවෘත විය යුතු නිසා. ඊළඟ මොහොතට ඉඩ හැදිය යුතු නිසා. ඒක තමයි වැදගත්. නේද? එහෙම නැතුව නිකන් මේක බ්ලොක් කරගෙන රැකගෙන ඉන්නවා කියන එක නෙමෙයි ක්‍රමවේදය. දැන් උදාහරණයකට ගත්තොත් දැන් මේ ඔය දැන් මේ භික්ෂුන් වහන්සේලා ඔය පාවිච්චි කරන කුටි ගත්තොත් ඒව හැම වෙලේම මේ තනි පුද්ගලයෙක්ට දීපු දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මේ පිරිසකට මේ සංඝයාට පරිභෝගය සඳහා පූජා කරපු දේවල් නේ. ඒතර සඳහන් වෙනවා ඔය විනය පොතේ එහෙම ශික්ෂාපද ගණනාවක් තියෙනවා සම්බන්ධයෙන්. මේ කුටියක ඉන්නවා නම් ඒක තමුන්ගේ පරිභෝගය කැමති විදිහට කරන්න පුළුවන්. හැබැයි යනකොට අන්න හිස් කළා අතුපතු ගාලා යන්න ඕනේ. ඊළඟ කෙනාට ඇවිල්ලා පදිංචි වෙන්න පුළුවන් විදිහට. නේද? අන්න ඒ විදිහේ පරිභෝගයක් තමයි එතන තියෙන්නේ. මම ඉන්නකම් මට හොඳට පරිභෝග කර හැකියි. හැබැයි අන්න මේක බ්ලොක් කරගෙන ලොක් කරගෙන ඉබදාගෙන ඉන්න හැකියාවක් නැහැ. එහෙම හැකියාවක් නැහැ වෙනකොට ඉස්කලා දීලා ගිහාම අනිලඟ කෙනා ඇවිල්ලා ඒකේ වාසය කරනවා. ඉතින් එන්නේ විදිහේ නැවත නැවත මේ අතහරිමින් තමයි මේ පුහුණුව කළ යුත්තේ. එතකොට අපි හැම වෙලේම ඊළඟ මොහොතට සාදරයි. එහෙම නැත්තම් සමහර විට ඔය ප්‍රශ්නයක් වෙහෙසක් පීඩාවක් අහම මොකද වෙන්නේ? අන්න සමහර විට පැය ගණන් දවස් ගණන් මග හැරෙනවා. ඒ මොකද අරකම අල්ලගෙන මෙයා දඟලන නිසා. ඒක හිතලා ගන්න අමාරුයි. නමුත් සතිමත් පුහුණුව තුළ පුහුණුව වෙනකොට මේ අල්ලනවා අතහරිනවා අන්න ඒ විදිහේ ක්‍රියාවලියක් තමයි මේ හිත තුළ යන්නේ. හැම වෙලේම ඊළඟ මොහොතට සාදරයි. මොකද මේ හිත අර අතහරිනින් තමයි සතිමත් වෙන්නේ. මේ ගත්ත අරමුණ අතහැරියාම තමයි ඊළඟ අරමුණට සාදර වෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ වෙනස පරිවර්තනයක් අපේ හිත තුළ ක්‍රමානුකූලව කරගත යුතුයි. එතකොට තමයි වැඩි වැඩියෙන් අන්න ඒ තියෙන යථාර්ථය මොකක් නමුත් ඒක බාර ගන්න පුළුවන් හැකියාවක් මතුවෙන්නේ. ඒක දවසක දුකක් වෙන්න පුළුවන්. අද දවසට දුක තමයි සාධාරණ වෙලා තියෙන්නේ. මොකද කරන්නේ? හෙට දවසට අලුත් තත්වයක් වෙනස් තත්වයක් මතුවලා එන්න පුළුවන්. අන්න ඒ දවසේ යථාර්ථය බාර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිකන් අර කර්ම ශක්තියකට වගේ ගැළපිලා එන කර්ම ශක්තියකට වගේ සිදුවෙන දේවල්. අහන්න එපා ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඇයි මෙහෙම වෙන්නේ කියලා අහනවටත් වැඩිය ක්‍රමවේදේ තමයි මේ තියෙන යථාර්ථේ බාර ගන්න. මොකක් නමුත් ඒ දේ බාර ගන්න. පෞගේ දවසක මේ ලස්සන zen quote එකක් හම්බුණා පොතක තියලා. ඒකේ තියෙන කියනවා මොකද්ද කියන්නේ? sitting quietly doing nothing. මේ සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නවා මුකුත් නොකර. spring comes. අර මේ මල්පල ගැනෙන තනකොළ වැවෙන ඍතුව එනවා. And the grass grows by itself. මම මුකුත් කරන්න දෙයක් නැහැ. මේ අය තනකොළ ඒගොල්ලෝ විසින්ම වර්ධනය වෙනවා. ජොනෝ කියන විදිහේ සෙන් කෝට් එක, ඒ කියන්නේ නිකන් මේ ස්ප්‍රින් කියන ඒ ඍතුව පදනම් කරලා කිව්වට ඒකේ අදහස තමයි මේ මොන මොන දේවල් ආවත් මේ හොඳට නිකන් මේක වාඩි වෙලා මුකුත් නොකර බලාගෙන ඉන්නවා. ඒව එක එක දේවල් එනවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රංගන ඉදිරිපත් කරනවා යනවා. හරි, තනකොළ වැවෙනවා අර ඍතුවේදී. තව කාලයකදී ඒවා මැලවිලා යනවා. ඉතින් ඔන්න ඔය කියන යථාර්ථය බාර ගන්න අපේ හිත පුහුණු කිරීමක්. ඒ යථාර්ථය බාර ගැනීමම කියන්නේ මෙච්චර කාලයක් තිබුණු අර කැපිටල් I එක. කැපිටල් I එක නැති වෙලා යනවා. හරි, ඒ I එක නැති වුණාම අන්න තමයි ඇත්තටම ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මෙච්චර කාල නිකන් ජීවත් වුණා කිව්වට ජීවත් වුණාද කියන එකත් සැකයි. හැබැයි ඔන්න ඔය කියන ආයි එක නැති වෙලා ගියපු දවසට අන්න එදාට ජීවත් වෙන්න පටන් ගන්න පුළුවන්. පටන් ගන්න පුළුවන්. එදාට තමයි හරි ජීවිතේ පටන් ගන්න. මෙච්චර කාලයක් වෙන මොකද්දෝ එකක වෙන මොකද්දෝ දෙයක තමයි අපි ඉන්නේ. තාම හරියට ජීවත් වෙන්න ලැබිලා නැහැ. අන්න හරියට ජීවත් වෙන්න දවසක් මතුවලා එනවා. මොකද්ද මේ මමත්වය නැත්තම් මේ ඊගෝ එක ඉක්මෝලා ගියපු දවසට. එහෙම නැත්තම් ඒක දුර්වල වෙන පමණට අපි වැඩි වැඩියෙන් ජීවත් වෙනවා දකින්න පුළුවන්. දැන් ඊයේ කෙනෙක් කියනවා මේ යාගේ මේ වර්ෂයේ ඒ නිවාඩු කාලේ කරපු සංචාරයක් පිළිබඳ. ඇත්තට මේ කෙනා කියනවා වෙනදානම් මම මේ එන සූට්කේස් එකක් ලගේජ් එකක් පැක් කරගෙන යනවා. හැබැයි මේ පාර එහෙම ලොකුවට දේවල් අරන් ගියේ නෑ. පොඩි අවශ්‍ය දෙයක් තමයි අරන් ගියේ. මේක කියන්නේ මේ පිරිමි ගෙනෙන්නේ මේ කාන්තාව. ඒක තමයි ලොකුම ආශ්චර්යය. ඊට පස්සේ කියනවා මේ ලගේජ් එකත් බැගේජ් එකත් සැහැල්ලුයි, ඒ වගේම හිතත් සැහැල්ලුයි. මොකද අර වෙනදා තරම් බැගේජ් එකක් නැති නිසා. අන්න ඒ ගත කරපු නිවාඩුවත් වෙනදාට වැඩිය හොඳට විඳින්න හැකියාවක් ලැබුණා. මොකද අර බැගේජ් එක නැති හින්දාම තමයි ඉතින්. හරි නැත්තම් කොහේ ගිහිල්ලා දැම්මත් ඉන්නේ නිකන් ගිනි ගොඩක වගේනේ. ඒකනේ ඔය සල්ලිකාරයන්ට වෙලා තියෙන්නේ. ඔය ලෝකේ ඉන්නේ හොඳ ධන කුවේරයෝ වෙලා තියෙන්නේ ඒක තමයි. මේ මුදල් තියෙනවා. ඩොලර් කඳුද උඩ වාඩි වෙලා ඉන්නේ. හැබැයි අර බැගේජ් එක සැනසීමක් නැහැ. දැවි දැවි පිලිසි පිලිසි ඉන්නවා. මහා සල්ලි කන්දක් උඩ. හැබැයි අපි හිතමු අර විදිය වෙනසක් පරිවර්තනයක් වුණ කෙනෙක්ට අන්න මොකද වෙන්නේ? කොහේ ගියත් මොන දේ කරත් ඒකේ අන්න වටිනාකමක්, ඒකේ වෙනදා වැඩිය ජීවත් වීමක් දැක ගන්න පුළුවන්. අර කියනවා වගේ අර අයියක නැති වෙලා ගිය, අර මමත්වේ නැති වෙලා ගිය දවස තමයි හරියටම ජීවත් වෙන්න පටන් ගන්න එදාට. ඒ මමත්වේ නැති වෙන්නේ යම් පමණකද, ඒ පමණට ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. එතකොට මේක නම් කියන්නේ මේ ගියපු විනෝද චාරිකාව මම වෙනදාට වැඩිය හොඳට අත්දැක්කා. වෙනදාට වැඩිය හොඳට වින්දා. ඒ ආහාර ගන්න වෙලාවට ආහාරයේ රස හොඳට දැනුණා. ඒක අමුතුම අත්දැකීමක්. හරි රහයි ඒක, හැම රහයි ඒ වගේම ඒ වෙලාව ඒකේ හොඳට ජීවත් වුණා. මුදු වෙරළි වාඩි වෙලා විනාඩි 40ක් පරියංග භාවනාවක් කළා. ඊට පස්සේ එහෙම ගිහිල්ලා මුදුට බැලුණා. ඔය කොයි දේ වුණත් අන්න මේ ඒ වෙලාවේ ඒ මොහොතේ අන්න විඳින්න ඒ තුල ජීවත් වෙන හැකියාවක් තියෙනවා. ඒක නිසා අපි අපේ ජීවිතවල ඇත්තටම ජීවත් වෙන්න පටන් අරන් නැහැ තාම කිව්වොත් ඒක නිකන් අපිට කරන නිකන් නිග්‍රහයක් වගේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මේ දහමේ කියන්නේ ඒ දේ තමයි. මෙන්න මේ මමත්වය නැති වෙලා ගියපු දවසට තමයි මේ ජීවත් වීම හරි ජීවිතය පටන් ගන්නෙ. මේ විදිහේ වෙනසක් පරිවර්තනයක් සඳහා මේ බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්යවත් දහම අපි තුල ක්‍රියාවත් කිරීම සඳහා මේ අද දවසේ පැහැදිලි කිරීමත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. කොහොමත් අපින් ස්වාමීන් වහන්සේ අද දිනෙත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තකා අපි ධර්ම දේශනාව සුළු සාරාංශගත කිරීමක් කරනවා. අද දිනේ ධර්ම දේශනාවට පාදක වෙච්ච දේ ගැන කිව්වොත් එහෙම මේ කාලෙත් ඒ වගේම බුදුන් වහන්සේගේ කාලෙත් නොයෙකුත් ශාස්ත්‍රවරුන් ඉඳලා තිබෙනවා බුදුන් වහන්සේට අමතරව. ඉතින් ඒගොල්ලෝ විවිධ ආගම් දහම් ඉදිරිපත් කරනවා. ඒවැය හොඳක් තියෙනවා, යම්කිසි ගුප්ත බවකුත් තියෙනවා. ඉතින් මේ වැනි වටපිටාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේට කියනවා වහන්සේගේ ධර්මය ආශ්චර්යයි සත්‍යයයි. නමුත් යම් අවස්ථාවල සමහරු බුදුන් වහන්සේ යම් දේවල් දැඩිව ප්‍රතික්ෂේප කරනවා, ගරහනවා කියලා. ඉතින් ඒකට පිළිතුරක් වශයෙන් තමයි බුදුන් වහන්සේ මේ සතුටු වාක්‍යයක් වශයෙන් ප්‍රකාශ කරපු ගාථාවක් අද දිනේ ධර්ම දේශනාවට පාදක වුණේ. එහිදී බුදුන් වහන්සේ සඳහන් කරනවා සතුන් නොමැරීම, දන් දීම, සොරකම් නොකිරීම වාගේ දේවල් අන් දහම්වලත් තියෙනවා. ඒවා මම අගය කරනවා. නමුත් යම් අවස්ථාවල් තියෙනවා ඒවා සත්‍ය නොවේ, විකෘතීන්, ඒවා මම දැඩි ලෙස ගරහනවා කියලා. එහෙම ලෝකෙක කොහොමද අපි මේ සත්‍ය සොයාගන්නේ? ඒකට තමයි මේ ප්‍රතිපදාවක් හඳුන්වලා දීලා තියෙන්නේ. ඒක කරගෙන යනකොට මොකද වෙන්නේ? සුළු වශයෙන් ඉතින් ප්‍රතිපදාවක් පටන් ගන්නවා. අතරතුර මේ මම ඊගෝ කියන දෙයට පොඩි පහරක් වදින්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ? ඒක තමයි එන දේ බාර ගන්නවා. ඒක බාර ගන්න හැකි පෞරුෂයක් ඇති කරගත යුතුයි යම් අවස්ථාවල. ඉතින් මෙහෙම යනකොට සමහර දවස් තියෙනවා භාවනාව හොඳ, ඉතා හොඳයි. සමහර දවස් තියෙනවා ඉතාම අප්‍රසන්නයි. ඒ බාර ගැනීම තමයි මේ පෞරුෂය කියන්නේ. ඒකට ඇලීමක් හෝ ගැටීමක් සිදු නොකරගෙන ඒක තමයි අද දවසේ ධර්ම දේශනාවේ සාරාංශය වශයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ, කරන්න තියෙන්නේ. ධර්ම දේශනාව නැවතත් නිස්සරණ වනේ වෙබ්සයිට් එකෙන්, ඊට අමතරව මික්සෙල්ලා සහ අපේ YouTube channel එක හරහා නැවත සවන් දෙන්න පුළුවන්. සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ධර්ම දේශනාව නැවත නැවතත් සවන් දෙන්න. ඒ තමන්ගේ ප්‍රතිපදාවට මහත්සේ, විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි සමහර දේවල් වෙනවා ඉතාම කරගෙන යනකොට වැඩේ බොහොම ආසයි, සමහර තැන් වෙනවා වැටෙනවා. ඉතින් ඒ වෙලාවට මේ වගේ ධර්ම දේශනාවක් අහලා වීරය ඇති කරගන්න, ඒ පිළිබඳ හැල්මක් ඇති කරගන්න, වීරය ඇති කර ගැනීම පිණිස හැල්මක් ඇති කරගන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මීළඟට තිබෙන්නේ අපි මේ කරන පුහුණුව ප්‍රතිපදාව ආධුනිකයෙක් වශයෙන් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන අයට අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අනුග්‍රහයෙන් සකස් කළ තිබෙනවා. මම ඒ සියලු දෙනා සමග බෙදා හදා ගන්නම්. අපට ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන්න ඊට වඩා අපිට බොහොම සන්තෝෂ දෙයක් දකින්න ලැබෙනවා. අපේ ධම්මසාගර ස්වාමින් වහන්සේ සම්බන්ධ වෙච්ච බවක් අපිට පේනවා. අවසරයි ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, ඔන්න
දෙයන්තම් පින්නපාතේ ගිහින් ආව කලින්.
එහෙමද ස්වාමීන් වහන්ස, බොහොමත්ම පිං ඔබ වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා. ගොඩ දවසකින් අපිට
ඉතල ඉන්නවද?
කවුද ස්වාමීන් වහන්ස?
ඉතල ස්වාමීන් වහන්ස ඉන්නවද?
අද ධර්ම දේශනාව කරේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේ තාම ඉන්නවා. පහුගිය දවස්වල අපි ඉතින් බලාගෙන හිටියා ස්වාමීන් වහන්සේ වඩිනවා
කියලා.
ඉන්නව නේද?
කාරණාවක් කිව්වා.
ඒක සන්නවස් මාත් කිව්වේ.
අලි එක්කත් එලෝගෙන ආවද? අද කලින් ආවේ මේ පිටපතේ ගිහලා.
නෑ නෑ නෑ, ගමේ කටිය වන්දනාවේ ගිහලා අද චුට්ටක් අරගෙන ආවා.
හොඳා හොඳා. දෙවියන්සේ තැවිල්ලා පෞගේ දවසක විස්තරයක් කිව්වා.
ඉතින් හිටියා හිටියා දවස් තුනක්ම හිටියා.
වැවක් කැපුවයි කිව්වා. ඔන්න මොම්
වැවක් කැපු. අලි නෑ කියලා මැරෙන්න ඇදුවා. ඊට පහුවදාම තමයි අලි ආවේ.
සොනස තාම අනුරාධපුරයේද වැඩ ඉන්නේ?
ඔව්, හුරුල ගලින් මිදෙනව කිත්තු.
නිස්සරණ වනයේට වඩින්න හිතාගෙන නැද්ද තාම?
නිස්සරණෙටත් වඩින්න ඕනේ. බලමු ඌ කුසල ස්වාමීන් වහන්සේලා බැහැ දකින්ද? බැහැනේ දකින්ද ඒකනේ වැඩි.
මාත් මේ මාසේ එන්න කියලා ඉන්නේ ස්වාමීන් වහන්සේ නිස්සරණ වනයේ වෙත්. ඔව්. වෙසක් සතිය වගේ. එහෙම සවන සංග වෙලාවත් අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් මට අපේ පත්මනන්ද සම්බන්ධ වෙනවා. ඔබට වාර්තා එකක් නැද්ද? වාර්තා ඉදිරිපත් කර.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අද දින අපට ලැබී දැනට ලැබී තියෙන්නේ වාර්තා, ලිඛිත වාර්තා එකක් පමණයි. එය කීමට ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලා
සිටිනවා. හරි.
පර්යංක භාවනාව, කර්මස්ථානයේ නාසික අග්‍රය, කාලය මිනිත්තු 55යි. අවසරයි ස්වාමින් වහන්ස, දැනට භාවනාව ආරම්භ කොට මාස 3ක් පමණ කෙටි කාලයක් වන අතර මෙය මාගේ පළමු කමඨහන් වාර්තාවයි. එබැවින් ඉදිරිපත් කිරීමේදී යම් ගැටලුවක් ඇති වුවහොත් මාහට අනුකම්පා කරන සේක්වා. වෙනදාට වඩා සිතේ සැහැල්ලු බවක් භාවනාව ආරම්භීමට මත්තෙන්ම වැටහුණ අතර මම මෙතන යන හැඟීම පෙරටු කරගෙන සතිය පිහිටවීම ආරම්භුනි. හුස්ම වාර 5ක් යන්නට මත්තෙන් ආශ්වාසය හා ප්‍රාශ්වාසය ප්‍රකට විය. ආශ්වාසයේදී හුස්ම නාසයේ ඇතුළත වදින බවද, ප්‍රාශ්වාසයේදී හුස්ම නාසයේ කෙළවර වදින බවද වැටහුණි. බොහෝ අවස්ථාවල මෙය නොවැටහෙන අතර අද එසේ නොවිය. මුල් අවස්ථාවේදී ආශ්වාසයේ රළුවත් දීර්ඝවත් වැටහීමට විය. ප්‍රශ්වාසයේ වේගවත්ව කෙටිවත් වැටහීමට විය. මෙලෙස ටික වේලාවක් සිදු වූ අතර හුස්ම වාර 5ක් 7ක් අතර සංඛ්‍යාවකට සතිය පිහිටවීමට හැකි විය. මින් පෙර හුස්ම වාර 3කට වඩා ප්‍රකට නොවිය. විටින් විට හිත පිටතට ගියත් බොහෝ අවස්ථාවල ක්ෂණිකව මූලික කර්මස්ථානයේ හිත පිහිටුවේය. මෙලෙස ටික වේලාවක් ගත වූ පසු කය සහ කාලය ගැන වැටහීමක් නොවිනි. සැහැල්ලු ගතියක් දැනුනි. සිත සැහැල්ලු ගතියට ඇලී ඇති බව වැටහුණ වහාම මූලික කර්මස්ථානයට සිහිය පිහිටුවේය. ආශ්වාසයේ ඒකීය නොවන බවද, ඒ වාර දෙකකට සිදුවන බවද වැටහුණි. තවද එම වාර දෙකද අසමතුලිත බව වැටහුණි. හිත පිට යන මොහොතේම අල්ලා ගැනීමට උත්සාහ කරගත් අතර අසාර්ථක විය. හුස්ම පිටගොස් තිබූ අවස්ථාවක කොඳුන අරටිය දිගේ ඇති වූ ගැස්සීමක් සමග මූලික කර්මස්ථානයට හිත පිහිටුවෙමි. බොහෝ වේලාවක් ගිය පසු හුස්ම ඉතා කෙටි සහ සියුම් විය. සාමාන්‍ය අවස්ථාවක ශරීරයේ වැටීමට උත්සාහ කරන අතර අදද ශරීරයේද නොදැනුනි. මේ අවස්ථාවක සිත වටවලල්ලක යන බව තේරුණි. එනම් එක් අවස්ථාවක පිට යන සිත අනෙක් අවස්ථාවේ නාසිකාග්‍රයේ පවතී. ඇතිවෙන අලස බව හේතුවෙන් මින් පෙරගත් අත්දැකීම් වලින් හිත භාවනාවෙන් අවදි වීමට උත්සාහ දරන බව වටහාගෙන තිබුණි. එබැවින් අද එම අවස්ථාවේදී වීර්ය දැඩි කර ගැන්මට අදිෂ්ඨාන කරගෙන භාවනාවට හිඳගත්තෙමි. බොහෝ අවස්ථාවල කෙළ ගිලීමට අවධානය ගොස් මූලික කර්මස්ථානය ගිලිහි යන අතර එයින්ද අද බාධාවක් නොවිනි. මෙවිට ඉතා දීර්ඝ හුස්මක් සමග හුස්ම වැටහීමේ දෙවැනි වාරයේද ආරම්භ කොට තිබුණි. අත්වලෝසේ සීනුව සිදු වූ නාද වීමත් සමගම භාවනාව අවසන් විය. අවදි වී මෙන් ටික වේලාවක් යනතුරු අප්‍රාණික බවක් දැනුන අතර කතා කිරීමට උත්සාහ දරුවත් කතා කරගත නොහැකි විය. හිතේ ප්‍රබෝධයක් සහ ප්‍රීතියක් දැනුන අතර මේද තාවකාලික බව සහ තව දීර්ඝ ගමනක් යාමට ඇති බව වටහාගෙන ඒ උපේක්ෂාවෙන් බාරගත්තෙමි. එදිනෙදා කටයුතු වලදී සතිය පිහිටවීමට උත්සාහවන්ත වෙමි. සමහර විට ආයාසයකින් තොරවම සිත වර්තමානයට එළඹ ගනී. අඩුපාඩු ඇතහොත් පෙන්වා දී අනුශාසනා කරනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයක් ලැබේවා.
මේ ආදුනිකයෙක් කියලාද කියන්නේ?
එහෙම ස්වාමීන් වහන්සේ.
පිස්සු ආදුනිකයෙක් කොහොමද මෙච්චර දෙයක් ලියන්නේ? ආදුනිකයෙක් නම් වෙන්න බෑ. වාර්තාව හොඳයි, පොඩ්ඩක් දිග වැඩි. වාර්තා කරලා තියෙන හරියට මේක ඉතින් එයාගේ ජීවිතේ සාර්ථක වෙච්ච එක පරියන්කියා. ඊළඟ පරියන්කෙදී ඔය වගේම වෙන්නේ නෑ. හැමදාම නත්තල් තියෙනවෙ. නමුත් අර මේ වගේ සාර්ථක වෙච්ච එකේදී ඒකේ ලකුණු ටික ගන්න ඕනේ. ආ මේක තමයි කියලා. නමුත් මේ ඇත්තටම සාර්ථක පරියන්කදී වැරදිච්ච වෙලාවක ඒක දරාගෙන ඉන්න එකත් ඊට වඩා සාර්ථක පරියන්ක. ඉතින් මේකෙදි හොඳට විස්තර පැහැදිලි. අර මුල ඉඳන්ම රේඛීයව, ඒ කියන්නේ හරි පිළිවෙලට ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි ඒ තාත්තක පරියන්කේදී අවසානයේදී කතා කරන්න හිතෙන්නේ නැහැ තමයි. මොකද වචී සංඛාර අඩු වෙනවනේ. වචනයක් පිට කරන්න ලොකු වෙහසක්. ඒක ඔළුවෙනුත් ඒකට සංස්කාර කෙරෙන්න ඕනේ, ඒක සකසන්න ඕනේ. ඊට පස්සේ කයනුත් ඒකට සකසන්න ඕනේ මේ වචන පිට කරන්න. ඉතින් ඔය ටික සංසිඳුණාට පස්සේ, කාය සංඛාර සංසිඳුණාට පස්සේ වචී සංඛාර නිකම්ම සංසිඳීගෙන සංසිඳීගෙන යද්දි ඒකෙන් නැගිට්ටට පස්සේ වචනේ එන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි කතා කරන්න ගියාට පස්සේ බුදු අම්මෝ කොච්චර පෙට්‍රල් පිච්චෙනවද තමන්ගේ මේ නාම ධර්ම වල, නැත්නම් මනසිනුයි කයනුයි. ඉතින් අර මේ වගේ වෙලාවක තමයි ඒක තේරෙන්නේ කොච්චර අර නිෂ්කලංක තැනක ඉඳලා ආපුවාම කොච්චර ප්‍රතික්ෂේපයක් වෙනවද මේ කතාව. ඒ වගේම තමයි කතා කරලා කරලා ගිහිල්ලා පරියන්ක ඉඳ ගත්තොත් ඒ වගේම හරීම අමාරුයි පරියන්ක. ඒක හරි අර ඒ වෙහෙස යනවා විනාඩි 30ක් විතරම යනවා වචි සංකාර ටික සංසිඳෙන්න. මොකද ඒ වචි සංකාර වැඩි වෙන්න කාය සංකාරත් වැඩි වෙලා හරි අපහසු. ඒක තමයි පරියන්ක භාවනාවට කලින් සක්මන් භාවනාවක් කරලා ඒක පූර්ව කෘත්‍ය වශයෙන් අරගෙන සක්මනේදීම මේ ටික ගිවන් කරලා ඉඳගත්තට පස්සේ හොඳ පරියන්කයක් සිදු වෙනවා. ඉතින් ඒකේදී වැදගත් දේ තමයි අර මේ ආස්වාසය ඇතුලේ මේ කොටස් දෙකකට මේක එන්න ඇතුලට යන්න මේක කොටස් කොටස් වශයෙන් ගත්තට පස්සේ ඒක එවෙලේ නොතේරුණාට මේක දිගට බලන්න 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 කවදා හරි මේකේ සතිපුද්ගලයේ නැහැ කියලා ඇතුළත විසින්ම පිළිගන්නකම් දිගට මේ විදිහට බලාගෙන යන්න ඕනේ. නැත්නම් අපිට තේරෙනවා මේකේ දෙයක් නැහැ කියලා, කෙනෙක් නැහැ කියලා. නමුත් ඒක ඇතුළෙන් පිළිගන්නේ නැහැ. ඇතුළෙන් පිළිගන්නව නම් මෙච්චර රණ්ඩුත් නැහැ භාවනා කරන අය අතරේ. ඒක ඇතුළෙන් පිළි අරගෙන ඇතුළෙන් අවබෝධය එනකම්ම තේරෙන එකයි අවබෝධයට වෙනසක් තියෙනවනේ. තේරෙන එක ඕන කෙනෙක්ට වෙනවා මේක ඇතුළේ එකෙක් නැහැ කියන එක. නමුත් අවබෝධ වෙන්න කාලයක් දිගට 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 වගේ බලන්න බලන්න සම්පජඤ්ඤේ කෘත්‍ය අපිට අයිති නැහැ. එයා ඇවිල්ලා ඒ කෘත්‍ය කරයි. අපිට තියෙන්නේ සතිය විතරක් ඉස්සර කරගෙන මේක දකින්න එක විතරයි. මේක කොටස් දෙකක්. ආස්වාසෙම කොටස් දෙකක්, ප්‍රාස්වාසෙම කොටස් දෙකක්. ඒකත් අන්බැලන්. ඊට පස්සේ මේ කොටස් දෙකත් කොටස් 10ක් වෙනවා. කොටස් 100ක් වෙනවා. කොටස් ලක්ෂයක් වෙනකම් මේක කැඩි කැඩි යනවා. ඒ හැම තැනකම මේ දේ සිදු වෙනවා. අන්න ඒක වාර්තාවට මේ ඉදිරිපත් වෙච්ච එක ලොකු දෙයක්. මේක ආදුනිකෙක් ගෙවෙන්න බෑ. නමුත් මේ කාලය භාවනා කරලා ඇති ඉදිරිපත් කිරීම ආදුනික වෙන්න පුළුවන් අලුතෙන්. නමුත් හොඳ ඉදිරිපත් කිරීමක්. ඉන්න දිගටම භාවනා කරගෙන යන්න අර වගේ වෙලාවෙදී මේ වගේ කාලය වැඩි කර කර ටිකට ටිකට කරගෙන යන්න. ඒ වගේම අර එදිනදා ජීවිතයේ සතිමත් වෙන එක ඒ විදිහටම කරගෙන යන්න වාර්තාව හොඳයි.
බොහොම පින් ස්වාමින් වහන්ස, ලිඛිත වාර්තා නම් එපමණයි තියෙන්නේ. මම ආරාධනා කරනවා මේ සභාවේ සිටින ඔබ සැමට මේ යම් වාර්තාවක් හෝ යම් අත්දැකීමක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේ අවස්ථාව උපයෝගී කරගන්න කියලා. සූම් හෑන්ඩ් ඔසවලා අපිට ඒ බව අප වෙත දැඳුම් දෙන්න. හොඳයි නදීප්, ඔබට පුළුවන් ඒ අවස්ථාව අරගන්න.
බොහොමත්ම පින් පද්ම නැන්ද, අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස අර කලින් වාර්තාවේ ගැන ස්වාමීන් වහන්සේ උපදෙස් දෙනකොට කිව්ව අර කතා කරනකොට වෙහෙසයි කියලා. ඒක දැන් ලොකු සමහරවල් ලොකු ප්‍රශ්නයක් වගේ තෙලා දින ස්වාමීන් වහන්ස මට. දවසේට මීටින් 3-4ක් එහෙම තිබ්බොත් ස්වාමීන් වහන්ස පුදුම වේදනාවක් දැනෙන්නේ. ඒ කියන්නේ අර කතා කරලා මේ වෙහෙස ඇති වෙලා ඉතින් මම කරන්න දෙයක් නැහැ නේ ස්වාමීනි. ඉතින් මේ ගොළු වගේ ඉන්නත් බෑනේ මීටින්ග්ස් වලට ගියාම. සමහර ඒවා මම හොස් කරන ඒවා, සමහර ඒවා අනිත් මීටින්ග්ස් වලට ජොයින් වෙලා කතා කරනවා. ඒකට පිළිහිමක් විදිහට ස්වාමීන් වහන්සේ දැන් මම දැන් ගොඩක් වෙලාවට ගෙදර ඉඳන් වැඩ කරන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඉතින් ගෙදරත් කවුරුවත් නැහැ. ළමයි ඉස්කෝලේ යනවා, වයිෆුත් ඔෆිස් එකට යනවා, මම විතරයි ගෙදර. එතකොට කතා කරෙන්නෙම නැහැ ස්වාමීන් වහන්සේ. අර පොඩි පිළිමක් වශයෙන් මම කරේ පොතක් අරගෙන උදේ මම ওই පරියන්කෙත් කරලා ඔෆිස් එකේ වැඩ පටන් ගන්න වෙලාවට විනාඩි 10ක් විතර හරි සද්දෙන් කියවනවා මේ උගුර වෝම් අප් වෙන්න වගේ. ඒ දැන් චුට්ටක් ඒකෙන් හෙල්ප් එකක් ඇවිල්ලා තිනවා ස්වාමීන් වහන්සේ. නමුත් අර කතා කරන එක නිකන් හරි වෙහෙසක් කියලා දැනෙනවා මේ බොහෝ වෙලාවට. මගේ පළවෙනි ප්‍රශ්නයක් නේ ඉදිරිපත් කිරීම ස්වාමීන් වහන්ස. තව එකක් තියෙනවා මං ඊළඟට ඉදිරිපත් කරන්නම් වහන්සේට.
ඔව්, ඒක තමයි. දැන් අපිටත් ඔය ඉඳලා ඉඳලා කැලේ ඉඳලා ඉඳලා ගිහිල්ලා වැඩට අනක් කරන්න උනාම, බණක් කියන්න උනාම හරි වෙහෙසක්. නමුත් ඒක ඒ වෙහෙස එන්නේ ඇත්තටම අපි ඒකට පිළිබඳ තියෙන ද්වේෂය මට තමයි වෙහෙස එන්නේ. ඉතින් එතකොට අර එහෙම කරන්නම දෙයක් නැති වුණාට පස්සේ කතා නොකර ඉන්න තාක් කල් ලොකු හාමුදුරුවෝ කියන්නේ උදේ දවස පටන් ගත්තාම කවුරු හරි පළවෙනියෙන්ම කතා කරනවා නම් අන්නේ ඒ වෙලාවට තමයි මත්දහන එන්නේ. ඒ කියන්නේ හවසට හරි රැයට හරි මොකෙක් හරි කතා කරොත් එතනින් ඉඳන් ඉවරයි. ඒ වෙනකන් උදේ වරුව කියලා කියන්නේ. ඒතර නැව්. ඉතින් ඒ වගේ කතා නොකර ඉන්න තියනවනම් වඩා හොඳයි. ඒ කියන්නේ අපි මේ පැත්තකට වෙන්නේ. එහෙමයි. නමුත් කතා කරන්න වුණොත් ඒක පිළිබඳ අර සිහියෙන් අර ද්වේෂයෙන් තොරව කරගන්න තමයි මේ වෙන්න ඕනේ. නැත්තම් මේ අපි පඩඩිය රැක ගන්න බෑ.
එහෙමයි සන්න.
ඒකින්ද ඒකෙදි අර තමන්ගේ අර භූමිකාව හදා ගන්න ඕනේ බොහොම නිස්සද්ද මේ පරිසරයකට නැත්තම් කතාව අලු තැනකට නැත්තම් මොකද වෙන්නේ අර අපිට මේ අපි වෙනුවෙන් අපි ඒ කැපකිරීම කරේ නැත්තම් ඒකත් අපේම තණ්හාවට තමයි යට වෙන්නේ. ඒකට අර වෙන කෙනෙක් අයිති නෑනේ. නමුත් ඉතින් වැඩ කරද්දි ජොබ් එකක් කරද්දි කතා කරන්න වෙනවා. මේ දවස් ටිකේ මට ගොඩක් වැඩ තිබ්බා. ඉතින් ඒකදී කතා කරන්න වෙනවා. එතකොට මේ බොහොම සිහියෙන් ඒ පිළිබඳ විතරක් අවශ්‍ය දේ විතරක් කතා කරලා මේ ඉන්නිදෙනවා පොඩ හැංගිලා ඉන්නවා. සමහර අවස්ථාවලදී ඉතින් සමහරු කතා කරද්දී හරි අමාරුයි. පැය ගණන් එයාලට කියන්න දේවල් තියෙනවා. ඇති කිව්වත් නවත්තන්නේ නැහැ. ඉතින්ද සමහරු කියනවා ඉතින් ඔය කාන්තාව තරහ වෙනවා ඉතින් මේවා කිව්වොත්. කාන්තාවට වචන 10,000 හන්ද කොහෙද කතා කරන්න ඕනලු දවසකට. ඒ කතා කරේ නැත්නම් ස්ට්‍රෙස්. ඒ වුණාට පස්සේ ඉතින් කතා දෙයක් කියන්නේ හිතාගත්තා කියන්නේ. ඒක අමාරු පිළිමිට ඉන්නවා ඒ වගේ. ඉතින් හරි අමාරු ජීවිතේ මේ දෙයලා යන්න. ඉතින් ඒකින්ද තමයි දැන් මෙහෙ ආවට පස්සේ අලි ටික විතරයි. අලි ඉදි මිනිස්සු එන්නේ නැහැ. ඉතින් මම කරන්නේ අලින්ට පින්දිදි ඉන්නවා. උන් දවල්ට ඉන්නවනම් ඒත් මං ආසයි. මොකද දවල්ට එතකොට ඒත් මිනිස්සු එන්නේ නැහැ. උන් දවල්ට යනවා මේ වැවට. අලි ඉන්නකම් කිසිම කරදරයක් නැහැ. කවුරුවත් එන්නේ නැහැ. එතකොට තේරෙනවා යන්නේ අම්මේ කොච්චර පිනක්ද මෙහෙම ඉන්න ලැබිච්ච එක. මේක කන්ටිනියු කරගෙන තිබ්බනම් මට ඒ ඇති කියලා තමයි මං හිතන්නේ.
එහෙමයි සවනස. වහන්සේට ඒ වාසනාව තියෙනවා තාම බොහොම.
තියෙනවා. බලමු ඉදිරියට.
එහෙමයි එහෙමයි. අනිත් කාරණාව තමයි ස්වාමීන් වහන්ස අපේ දැන් නිසරණවනේ අඟහරු ආදායන පටිච්ච සම්පාද ඒ ධර්ම දේශනාවලට මම සම්බන්ධන මට ටියුස්ඩේස් වල දැන් අර ලයිව් ජොයින් වෙන්න බෑ. නමුත් ඒ ධර්ම දේශනා අහනවා මම. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ගැඹුරු ඒවා සමහරවිට තේරෙන්නේ නැහැ. මම ඉතින් ආපහු අර මුල් දේශනා ටිකක් අහනවා. ඔය වගේ ඉස්සරහට පස්සට යන තත්ත්වයක් තියෙන්නේ. ප්‍රශ්නේ ස්වාමින් වහන්ස එතනදී අර මම මේ ගලපන විදිහ හරිද දන්නේ නැහැ ස්වාමීන් වහන්ස සමා වෙන්න ඕනේ. දැන් බුදුන් වහන්සේගේ මූලික ධර්ම දේශනාව කියන්නේ තණ්හාව ගේ හදන වඩුවා කියලා කියනවනේ ස්වාමීන් වහන්ස. ඉතින් තණ්හාව විවිධාකාරයේ වලින් අප තුල ඇති වෙන්න පුළුවන්. කියන්නේ දැන් භෞතික දේවල් වලට ඇති වෙන තණ්හාව සහ අපි දැන් අපේ ප්‍රතිපදාව කරගෙන යනකොට අපි හිතමු හොඳ පරියන්කයක් කරා කියලා හිතෙනවා. ඒ පිළිබඳ තණ්හාවක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා. ඒකම ඊට පස්සේ ආයි නැති වෙනකොට ස්ට්‍රෙස් හරි අර එපා වීම හරි එනවා. ඕක තව දුරටත් අර ඊටාම සියුම් මට්ටමකට ගියාම අපි හිතමු අපි අර නොදැනෙනවයි කියන නොදැනීමක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඒක දැනීමක් තියෙනවා ඔක්කොගෙම ඩිටැච් වෙලා වගේ. කියන්නේ සම්බන්ධයක් නැහැ, යමක් තියෙනවා. අන්න ඒ වගේ தත්ත්වය කියන්නේ පරියන්කේදී ස්වාමීන් වහන්සේ මම මේ ගොඩක් වෙලාවට කියන්නේ ආනාපාන සතිය දැනෙන්නේ නැහැ. ඒ වගේ தත්ත්වයකදී ස්වාමීන් වහන්සේ හිතෙනවා කියන්නේ මම කියන සංකල්පය ඇතිවෙච්ච ගමන්ම ඒ සිතු ඊට පස්සේ සිතුවිල්ල ඇති වෙනකොටම ආපවර චුට්ටි හුස්ම රැල්ලක් ඔන්න අර මේ ඩෙන්ඩ්‍රොග්‍රෑම් දසවනස කියන්නේ අර මේ හાર્ට් රේට් එක බලනවා කියන්නේ චුට්ට 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 ඇති වේගන යනවා. ඊට පස්සේ ආපහු අර ඉස්සරවල පරියන්කදී වාඩුණාම අර හුස්ම තද වෙන ගතිය වගේ නේ. ඒ වගේ චුට්ටකුත් ආපහු ආපස්සට දැනෙන වගේ ගන්නවා සවනස. ඔය ඔතන දැනෙන ඒ මම කියන එක ඇතිවීමද සවනස? දැන් හුස්ම දැනෙනවයි කියපු ගමන් දැනෙන කෙනෙක් ඉන්නවයි කියන දේ හින්දාද එතන අර පෙරලීමක් වගේ අවස්ථාවක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් මම මට අර තණ්හාව කියන දේ ඇතිවීමද ස්වාමීන් වහන්ස, ඊටත් අමතරව සංස්කාර ඒ තින් පස්සේ ඇති වෙන්න ගන්නවයි කියන අවස්ථාවද්ද ස්වාමීන් වහන්ස ඔතන වෙන්නේ කියලා චුට්ටක් පැහැදිලි කර දෙන්න
ධර්මයේ. එතන එතනදී තණ්හාව බලපාන්නේ අර ඇතිවෙච්ච தත්ත්වයේ පිළිබඳ තණ්හාව. එතන ඒ ඇතිවෙච්ච தත්ත්වයේදී මම 100%ක් ඉන්නවා. සක්කාය දිට්ඨිය 100%ක් තියෙනවා. ඒ කියන්නේ මොකවත් නැති තැනත් තියෙනවා 100%ක්. එතන සියුම්ම වේදනාවක් තියෙනවා. ඒකේ තියෙන තණ්හාවට තමයි ආයේ හුස්මෙද්දී ඒක වෙහෙසක් විදියට ගන්නෙ. ඒකයි මම කිව්වේ කතා නොකර ඉන්න තියෙනවා නම් ලොකු පිනක්. හැබැයි කතා කරන්න වැටුණයි කියලා ඒක පිළිබඳ තරහ ගන්න හොඳ නැහැ. අවශ්‍ය දේ කතා කරා මාරුණා. දැන් අපිනේ අපිනේ මේ තැනට යන්නේ. කතා කරන තැනට යන්නේ අපිනේ. දැන් ජොබ් එකක් කරන්නේ අපේ තණ්හාව තුලනේ. එහෙම. ජීවත් වෙනවා නම් මේ ජීවත් වීමත් ඇතිනේ. එහෙම ජීවත් වීම වෙනුවෙන් අපි සටනක් කරන්නේ අපේ තියෙන තණ්හාව අවිද්‍යාව තුලනේ. ඉතින් එතකොට එතෙන්ට යන්න වෙනවා. එතකොට අපි ඒක ද්වේෂයෙන් තොරව කරන්න අපි දැනගන්න ඕනේ මේ එතනින් අර මාරුවෙද්දි. ඒ වගේම නිස්සද්දව ඉද්දි එතෙන්ට ගිහිල්ලා ඒකත් ඉන්න ඕනේ. ඔය කොයි තැනත් මමයා ඉන්නවා. හැබැයි අපෙන්ට අර මේ සියුම් තැන හොඳයි. ඒක විවේකයි.
ඔව්.
හැබැයි එතනත් අර නිවනට මේ යන්න මේ යන පාරේ හම්බෙන දෙයක් මිසක් නිවන නෙමේ. ඒකින් හින්දා අපිට එතෙන්ට තණ්හාවක් ඇති වෙනවා. දැන් නිවන නම් ඇත්තටම තණ්හාවක් ඇති වෙන දෙයක්
නෑ. නෑ නෑ ස්වාමීන් වහන්සේ එහෙමයි.
එහෙම. ඔව් එතෙන්ට ඒක එතෙන්ට තියෙන තණ්හාව තමයි පෙන්වන්නේ. එතන එන්නේ තණ්හාවේ කොටස් දෙකයි. ඒ එතන තියෙන විභව තණ්හාව තමයි අරමුණු ප්‍රතික්ෂේප කිරීම.
ආහා.
මුකුත් එන්න එපා මට මේ වෙලාවේදී එන්න එපා. උස්මවත් එන්න එපා. මම බොහොම මේ පාඩුවේ ඉන්නේ. උස්මවත් එන්න එපා. එතකොට අර හුස්ම එද්දී පොඩ්ඩක් අර ජීර් එක මාරු වෙනවනේ.
එහෙමයි.
ඒ නිකන් රූප නොදැනී තිබිලා ආය රූප දැනෙන්න ගද්දි අර පොඩ්ඩක් ලෝජියර් එකකට වැටෙනවා.
ඒ
ලෝජියර් එකට වැටෙද්දි ඇන්ජිමට දැනෙනවා
ටිකක්. දැනෙනවා.
අන්නේ දැනෙන දැනීම පොඩි වෙලාවක් තියෙනවා.
ආ.
ඒකයි ටිකක් හුස්ම ටිකක් දැනෙන්න ගන්නවා හිර වෙනවා වගේ ටිකක්. එතකොට මනසටත් ටිකක් ඒක ස්ට්‍රෙස් එකක් වගේ දෙනවා. ආය එතන ඊට පස්සේ පදන් වෙනවා. ආය රූප ධර්ම ටික ඕන් හුස්ම රැල්ල.
ඔව්.
ඒ ටික හොඳට දැනෙන්න ගන්නවා. ආයෙත් යනවා තින්ට. අර ජීර් එක මාරු වෙන තැන තමයි ඔතන උන් සම්පජඤ්ඤය හරියටම එන තැන. ඒ කියන්නේ එනවනම් එන්න පුළුවන් තැන සම්දි මාරුව. මොකද එතනදී තමයි තේරෙන්නේ අකඩෝ මේ කොතනත් මමයා ඉන්නවනේ. දැන් අතනදී තියෙන ආසාවට තමයි මෙතනදී ප්‍රතික්ෂේපය. දැන් මෙතනින් අහපෝ ආයේ දැන් කෝකට හරි අපි වැඩි කැමැත්තක් තියෙනවනම් ඒකට අපි යන්න ආසයි. නැත්තම් ওই දෙකම එකයි. රූපේ දැනීම හෝ නොදැනීම දෙකම එකයි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපේ තණ්හාව කොතනද කියලා. ඒක කැරකෙන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ. රූපෙන් අර රූප නොදැනෙන තැනට යන්න ඕනේ, රූපෙට ආයෙන්න ඕනේ. ඒක කොහොමටත් වෙනවා. කොහොමටත් වෙනවා. මේ කැරකෙන කැරකිල්ල තුල තමයි තණ්හාව කැඩෙන්නේ. ඉතින් ඕක ළඟ ළඟ වෙන්න ගන්නවා. පරියන්ග දිගට ඉඳ ඉඳ මේ ආනාපානෙ දැනෙනවා, ආයෙ නොදැනෙනවා, ආයෙ දැනෙනවා. මුලින් චක්‍රය ටිකක් ලොකුවට ගියාට පස්සේ මේ එක හුස්ම රැල්ලක් දැනෙනවා, ආයෙ නොදැනෙනවා. ඔහොම ඔහොම එක ළඟ 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 වෙන්න ගන්නවා. එතකොට අර කැළඹීමයි තැම්පත් වීමයි දෙකම එක ළඟ, ඒ දෙකටම මම කියා ගන්න පුළුවන්. එතකොට කෝකට මම කියාගත්තා දුකක් කියන එක කාලයක් ගියාට පස්සේ ඉතින් ඒකේ තියෙන වේගය දැකලාම අපිරියවීමක් වෙන්නේ.
ඒක එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර ඉස්සර හිතුනේ දැන් මේ ගොඩ වෙලාවක් හිටියා වගේ අර නිස්කලංක තැන අරමුණු දැන්නද ගොඩ එහෙම එකක් දැන් නැහැ මම බලනවා. එතකොට මේ ඒක බහන වැරදි කියලා එහෙම හැඟීමක් නම් ආවේ නෑ ස්වාමීන් වහන්සේ. නමුත් නිකන් අර වීරයක් නැති වෙලාද අර ළඟ ළඟ ওই සිද්ධිය සිද්ධ වෙන්න ගත්තම ඇත්තටම අර අප්‍රිය ගති වගේ එනවා. ඊට පස්සේ අර බොහොම ආපහු නියුට්‍රල් එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම තින් ඒ අදහස් ඉදිරිපත් කිරීමට වහන්සේට ගොඩක් පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඉතින් යන්න තමයි තියෙන්නේ.
ඔව් කරගෙන යන්න තියෙන්නේ. මගේ නෙමෙයි වගේ යන්නයි තියෙන්නේ. මගේ නෙමෙයි කියවට මගේ කරගන්නවා. ඒ වුණාට මගේ නෙමෙයි වගේ යන්න
තියෙන්නේ. මම හිතන්නේ තව කවුරු හරි අතක් කිස්සුවද කියලා මම දැක්ක කලින් සමා වෙන්න අවස්ථාව තියෙනවා. අනිත් අයටත් තමන්ගේ භවනා අත්දැකීම් හෝ අදහස් ඉදිරිපත් කිරීමට කරුණාකරලා මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න කියලා සියලු දෙනාගින්ම.
කමල් ඔබ අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. කමල් සවුත් ඕස්ට්‍රේලියා.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඇයිනවා
එහෙමයි මේ ඔබ වහන්සේ මේ කුරුල්ලෑවේ කටුකැලියාව පැත්තේ අනුරාධපුරයේ මේ වහන් වෙලා ඉන්නවා කියලා අපිට ආරංචි. ඉතින් අපි කීප වතාවක් උත්සාහ කරා දැල දාගන්න මේ ඔබ වහන්සේ
එලා ගන්න බැරි වුණා නේද?
මෙහෙම ආන්දා වගේ ලිස්සල යනවා. අර
ඔයද ලංකාවේ ඉන්න කට්ටියටවත් දැල එලා ගන්න බැරුව මේ එන ප්‍රශ්නෙක ඉන්නේ ලොකු සාහනාංශයටවත් හරි අමාරුයි.
මමත් අර ටිකක් අර මේ ඔය ගිරියුල් අලව පැත්තට මමත් කිට්ටුවනේ. ඉතින් මේ ඒක නිසා ඒ එහෙමයි මම අලව ස්වාමීන්
වහන්සේ. මම ගිරියුල් අපේ ගෙවල්.
එහෙමයි. ඉතින් මම දැන් බලාගෙන හිටියා මේ නිස්සන් වණේ ඇවිල්ලා හිටපු දවසෙත් මේ අපි ඇවිල්ලා මේ බලලා අතු ගාලා හැම ගියා. මේ ඒ වුණාට මේ අර ඉතින් කරදර කරන්න හිතෙන්නෙත් නැහැ. ඒ වුණාට අර අලි හැම ඉන්නවා කිව්වහම මේ මිනිසුන්ට වඩා අලින්ට කැමැත්තක් තියෙන ගතියක් තියෙනවා. ඒක හරිද වැරදිද මන් දන්නේ නැහැ ස්වාමිනාස්. මට කියන්න අවශ්‍ය වුණේ අර මේ ලොකු සාමි අර අපේ ලොකු සාමිනාංශගේ බ්‍රහස්පතින්දා හැම තියෙන වැඩසටහනට ඉතින් අර කට්ටිය කතා කරන වැඩිනේ අමාරුයි මේ ඒකට මැද්දෙන් පැනලා මේ අවස්ථාව ගන්න. මේ මට හිතුණා ඒක නිසා ඔබ වහන්සේත් එක්ක කතා කරන්න ඕන කියලා. අර මේ මොනවාද ගස් වවලා ඒ වගේ අර අඩු වගේක් වවන්න තියෙනවා අර එහෙමයි කියලා කිව්වා. ඉතින් අර කතන්දරයක් තියෙනවා ස්වාමීනාස අර මේ මොනවාද මේ ඔය ගමට අලි එනවට අර මොනවාද මේ ඔය මේ තැඟිරි කුලේ සාක වවපුහාම මේ එතකොට අලි ඒකට එන්නේ නැහැ කියලා කතන්දරයක්. ඉතින් මේ ඒක මේ සමීක්ෂණයකින් හොයාගත් එකක් මම දන්නේ නැහැ. ඒ ගැන මට ඒ ගැන ඉතින් ඒ මේ අර ඒ ගස්ටික අපව වවන්න යන එකට මටත් ඒකට ආසාවක් ඇති වුණා සම්බන්ධ වෙන්න ඕනේ කියලා මේ අර ට්‍රී හග කෙනෙක් විදියට. ඉතින් ඒක මේ ඔබ වහන්සේට මේ එකින් පොඩ්ඩක් ඒකට මොනහරි සම්බන්ධයෙන් දැනගන්න තමයි අවශ්‍ය වුණේ.
ඔව් අපි මේ පැල 1400ක් හිටෙව්වා. කුඹුක් කරඳ මී එතකොට තව මොනවද පළු ඒ වගේ ගස් ටිකක්. දැන් එතකොට මම මේ ගස් ටික හිටවල මම මෙතන ඉඳන් බැලුවා අලි 100ක් විතර ආවා. මම අලි වැටක්වත් තිබ්බේ නැහැ මගේ මේ ලෑලි කුටියක ඉන්නේ. ඒක මේ ලී වලින් තමයි උඩට උස්සලා ගහලා තියෙන්නේ උඩ පැලක් වගේ. ඉතින් මේ අලි 100ක් විතර වට කරා එක පැලේකටවත් හානියක් කරලා නැහැ. එක පැලේකටවත් හානියක් කරලා නැහැ. මට සද්ද හොඳට මැහුණා. මට හානියක් කරෙත් නැහැ. හානියක් කරනවා නම් මේක යටින් නිකන් හරි පිට කැහුවා නම් මේක බිම. මේ කිසිම හානියක් කරේ නැහැ. මේ උදේ බලද්දී අලි 100ක් ගියාද කියලාවත් හොයන්න බෑ. කිසිම කුඹු පැලේකටවත් කිසිම කරඳ මී පැලේකටවත් හානියක් කළා නැහැ. මේ කට්ටිය කිව්වේ අලි වැට ගහන්න ඕනේ අනිවාර්යයෙන්ම කියලා. නැහැ කිසිම පැලේකට හානියක් කළා නැහැ. ඉතින් මේ පැඟිරි කුලේ සාක කියන එක මේ ලංකසිත් මම ඒක මාතෘක අහලා මම මේ ගමේ කට්ටියන්ගෙන් ඇහුවා. මොන පිසු සායනස දෙහි ගහක් ගැලෙව්වා. පොල් ගහක් වගේ දෙහි ගහක් කඩලා බිම දැම්මා. මේ ප්‍රශ්නයක් නැහැ උන්ට. ඒක තිබ්බා කියලා එහෙම අවුලක් නැහැ එනවා කිව්වා. එකම එක තල වැව්වහම තල වලට එන්නේ නැහැ කිව්වා සෙවල ගතිය හින්දා. ඉතින් මේ වටේම දැන් හේනවල තල වවනවා. ඒ මේ අලි ආවත් අර ගස් වලට හානියක් වෙන්නේ නැහැ. මේ හරක් එනවා. ඒ හරක් ඇවිල්ලා අර තනකොළ ටික විතරක් කාලා අර ගස් ටික බේරලා යනවා. එකම අවුල තියෙන්නේ හරක් මේ බඳින මිනිස්සු හරක් නීට වඩා. ඉතින් උන් මේ ළඟ ගස් වල බඳිනවා. ඊට පස්සේ මූ අර ගස් ටික වටේ කැරකෙද්දී අර ලණු වලට හානි වෙලා ගස් ටිකක් මැරිලා තියෙනවා. දැන් මම දැන් කිව්වා මේක ඇතුලේ හරක් බඳින්න එපා. ලෙහෙලා දැම්මට කමක් නැහැ. හරක් බඳින්න එපා. මේ අමාරුවෙන් ගස් ටිකක් හිටෙව්වේ කියලා. ඉතින් ඒකින්ද ඒකේ පාළු ටිකක් හිටවන්න තියෙනවා තව. ඒ ටික මේ හොඳට හැදිලා තියෙනවා දැන්. තව අවුදු කීපයකින් ඒ හරි ලස්සනට පැල ටික උඩට එයි. ඉතින් ඒ ගහක් උඩත් හරි ලස්සනට පැලක් හැදුනහම හරි ලස්සනයි මේ පැත්ත. ටික ටික ඩිවලොප් වෙගෙන යනවා. ඊට අමතරව දූපතක් තියෙනවා, කන්දක් තියෙනවා, ගල්ලෙන් තියෙනවා, මිහින්තලේ කිට්ටුවෙ හින්දා හරි අර මේ ආරණ්‍ය වලට සුදුසු පරිසරයක් තියෙනවා. ඉතින් මේ දැනට ගස් ටික හිතෝගෙන මට හිතෙනවා මේ වැට දිගට ඒ වගේ දෙහි හරි අන්නාසි හරි ඒ වගේ ටිකක් දාන්න. එතකොට ටිකක් සතුන්ගේ කරදර අඩු වෙයි කියලා. ඒ වගේ ප්‍රොජෙක්ට් ටිකක් ඉතින් යනවා දැනට.
එහෙමයි ස්වාමිනා. සේමන අවුරුද්ද
වෙලාවක එමු ඉතින්.
ඔව් සිංහල අවුරුද්ද පහ වෙනකොට වගේ මම බලාපොරොත්තුවක් තියෙනවා ලංකාව පැත්තට එන්න.
එන්න
දැන්
මේ පැත්තට ඇවිල්ලා නිකන් හරි
ඔව්
බලලා
දැන්
යන්න මේ
එහෙමයි දැන් ඕස්ට්‍රේලියාව පැත්තනොත් එනවා කියලා කිව්වනේ. ඉතින් අපි බලමු කොහොමද මේ
අපි දෙන තව ස්වාමීනාසර කුටිය ඉදල් කඩලා ගියේ පිරිසිදු කළා.
මේ ගියව් නෑ ඔ ගියව්ට ආවට පස්සේ තාම කුටියට යන්න බැරි නා මීතිරිකට.
ඒ අපි අපි අර ගම් මොනවාද ලොකු ස්වාමීනාසර බණ කතාව කියන්නේ අර ස්වාමීනාන්සේට කියන්නේ ගම් දරුවෝ ඇවිල්ලා මේ කුටිය මේ මේ කඩලා දාලා මේ මොනවාද හැඩි කරලා ගියාට පස්සේ ඇවිල්ලා අර වාඩි වුණාට පස්සේ මේ 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 සක් මොනවාද පරයන්කය හරි ගියේ නැහැ කියලා.
ඔව් ඊට පස්සේ ආය අතු ගෑව කියන්නේ.
එහෙමයි.
ඒ වගේ දැන් මේ දැන් ඇත්තටම මොකුත් සම්බන්ධයක් නැහැ. ඒක මේ කිසිම සම්බන්ධකම් ඇත්තටම නැති වුණා. මේ පින්නපාතෙත් එක්ක කිසිම වැඩසටහනකටවත් බණකටවත් සම්බන්ධ වෙන්නේ නැහැ. අද මේ පින්නපාතෙ හම්බෙච්ච නැති ඉඳලා තමයි මේ සම්බන්ධ වෙන්නේ. නැත්තම් මේ ලෝකෙන් වින් වුණා වගේ තමයි. ඉතින් ෆෝන් එකත් මම අයින් කරන්න හිතාගෙන ඉන්නේ තව ටික දවසක කාලෙකින්.
ෆෝන් එක තිබුණත් නෑ වගේ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මම
කීපාවක් තිබුණත් නෑ වගේ ලොකු ආමතුරු බයින උඹට කෝල් එකක් ගන්න බෑ සන්නෑ කියලා. මේක මාර පහසුවක් ඉතින් මට. එන්න එන්න ඇවිල්ලා මේ බලන්නකො මේ පරිසරයේ මේ කොච්චර භාවනා කරපු කෙනෙක්ට තේරෙනවා මේක කොච්චර වටිනාකමක් තියෙනවද කියලා මේ පරිසරයේ. ඒ වගේම මේ පැටිවල මිනිස්සු පොළොවත් එක්ක ගැටිලා ඒ අය මාර මේ වෙහෙසක් දරනවා. ඒ වගේම අපිට පින්දපාතෙත් බෙදෙනවා කිසිම අඩුවක් නැතුව. ඒ වගේම දැන් ටික ටික භාවනා පැත්තට යොමු වෙනවා. මේ වෙනකන් කිසිම කෙනෙක්ට භාවනාවවත් ඉගැන්වෙන්නේ නැහැ. ඒ වගේම
අවසර ස්වාමීන් වහන්සේට විමුක්ති ස්වාමීන් වහන්සේත් ඔහෙද ඉන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට
කටුකැලියාවේ අනුරාධපුරේ ඉඳන් කිලෝමීටර් 50 ගානක් තියෙනවා මෙතෙන්ට. මේක
පොළොන්නරුව. ඔය එතකොට ගලෙන් බිඳුනවද ස්වාමීන් වහන්සේ?
ගලෙන් බිඳුනවද? ඔව් ඔහුළු වැව කියලා ගහපුවාම එනවා මේ ලොකුම වැව් තුනෙන් එකක් මේක.
එහෙමයි එහෙමයි. හොඳයි එහෙනම් අවසරයි
ස්වාමීන් වහන්සේ. හරි හරි. එහෙනම් නදීප් වෙන කවුරුත් අත්වසවන්නේ නැහැ වගේ මේ ඔබට ඉතුරු වැඩසටහන ඉතුරු හරිය කරගෙන යන්න බාර කරනවා.
බොහොමත්ම පින් පද්මනන්දා ඊළඟට තිබෙන්නේ සුපුරුදු ලෙස අපගේ වැඩසටහන සමාප්ති කිරීමට කාටවත් වෙන මොනක්වත් අදහස් ප්‍රකාශ කිරීමක් හෝ වෙන ගැටලුවක් නැත්නම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්නයි අපි සූදානම් වන්නේ. ඒ සඳහා චම්පිකා නාඩියක් දෙන්න මම අන්මියුට් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට ඕනේ මේ කමටහනක් සම්බන්ධයෙන් මේ දැනගන්න ස්වාමීන් වහන්ස. පොඩ්ඩක් පමහුණේ මගේ ෆෝන් එකේ පොඩි මේ ඔටෝ ඔෆ් වුණා සූම් එකේ. ස්වාමීන් වහන්සේ දැන් මම කාලෙක සිට භාවනා කරනවා සතිපස්සනට සම්බන්ධ වෙලා. එතකොට ස්වාමීන් වහන්සේ දැනට මගේ තියෙන අත්දැකීම ගොඩාක් හරි වේගවත්. කියන්නේ චක්‍ර කරකවෙනවා වගේ මට තේරෙන්නේ. අර දැනීම් නොදැනීම් වලට යනවා. නිකන් හිත හරිම නිකන් යන්ත්‍රයක් ක්‍රියා කරනවා වගේ ස්වාමීන් වහන්සේ මේ වැඩ කරන්නේ කියන එක තමයි මට දැනට දැනෙන්නේ. දැන් එදිනෙදා කටයුතු වල මම ගෘහණියක් නිසා එදිනෙදා කටයුතු වල ගොඩක්ම සිහිය පිහිටවනවා කියලා කියන පර්සොනන්ස් නිකන් මට නිකන් තේරෙන්නේ ඔටෝ එනවා වගේ මේක කියලා. නිකන් මට වෙහෙසකාරී බවක් තියෙනවා. ඔළුව කැක්කුමක් තියෙන හැබැයි මම මේ එකක්වත් ස්වාමීන් වහන්සේ ආයාසින් කරන්නේත් නැහැ. එහෙම මට ආයාස ගතියකුත් නැහැ. එන يعني ජීවිතයේ දවසකට හෝ මෙතෙක් කල මුණදී මේ එන හැම දෙයකටම ස්වාමීන් වහන්සේ මුණ දෙනවා. නිකන් පසුතැවීමක්වත් මට හිතේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම වෙනවද කියලාවත් දිවියෙන් නිකන් මුණ දෙනවා කියන අදහසක් තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. තවදුරටත් දැන් ඉස්සරහට යන්න නම් ස්වාමීන් වහන්සේ මේ වගේ අවස්ථාවකදී කොහොමද මම කටයුතු කරන්න කියලා කරුණාව කියලා දෙන ස්වාමීන් වහන්සේ.
ඔව් ඒ වෙහෙසයට තමයි ඥානය තියෙන්නේ. ඒ කියන්නේ මේ චක්‍ර කැරකෙද්දී මේ භාවනාවෙන් වෙන්නේ අනිත්‍ය දුක් මේ අනිත්‍ය දුක් අනාත්ම අවබෝධ වෙන එක තමයි ප්‍රඥාව කියන චෛතසිකයේ ප්‍රධාන කොටස් තුන. අනිත්‍ය දුක් අනාත්ම. එතකොට භාවනා කරන්නේ අනිත්‍ය දුක් අනාත්ම තේරුම් ගන්න මේ ප්‍රඥාව පහළ වෙන්නේ. ඉතින් අනිත්‍ය දකින්නයි කියන එකයි අනිත්‍ය තේරෙනවා අනිත්‍ය අවබෝධ වෙනවයි කියන්නේ දෙකක්. අපි අනිත්‍ය දැක දැක තමයි ඔය ආනාපානේ බල බල ඉතින් යන්නේ. නමුත් මේක අනිත්‍ය ඇත්තටම පේන වෙලාව තමයි වැඩිපුරම අනිත්‍ය පේන වෙලාව තමයි මේ චක්‍ර කැරකිලා මේක නලියන්ඩ අරගෙන මේක ගොජේකට වගේ වෙන්න ගත්තට පස්සේ අනිත්‍ය උප්පරිමයි. අනිත්‍ය උපරිම වෙන්න 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 තීරෙන දුක. ඒ දුක තීරෙදි වෙහෙසක් එන්නේ. يعني මේක චක්‍ර කරකෙන්න කරකෙන්න කට්ටිය කොච්චර මේ භාවනාව සුන්දරයි කිව්වත් එහෙම සුන්දර නම් නිවන් දකින්න බෑ ජීවිතේටවත්. මේ භාවනාවෙන් පෙන්නන්නේ මේක මේක ජරා ගොඩක් මේක අක්කා ගොඩක් මේකෙන් අයින් වෙන් කියන එක. මේ කෙලෙස් ගොඩින් අයින් වෙන් කියන එක. ඉතින් මේ කෙලෙස් ගොඩින් අයින් වෙන් වෙන්න අයින් වෙන් කියලා අපේ හිතට දැනෙන්න කොච්චර වෙහෙසක් කොච්චර එපාවීමක් වෙන්න ඕනේද? නමුත් භාවනාවේ එපාවීම එද්දි කම්මැලිකම එද්දි ඒක පිනක් කියලා කවුද බාරගන්නේ? කවුරුවත් බාරගන්නේ නැහැ. ඉතින් භාවනාවේ දියුණුව කියන්නේ මෙන්න මේ එපාවීමයි මෙන්න මේ කලකිරීමයි මෙන්න මේ වෙහෙස එනවා. අන්නේ වෙහෙසෙදි එතනදී කමටහන් සුද්ධ වෙන්න ඕනේ. යකෝ මේ වෙහෙස තමයි පින, මේ කම්මැලිකම තමයි පින, මේ එපාවීම තමයි පින. මේකෙ මෙහා පැත්තේ ඥාණය මිදියන්. අනේ අම්මේ ආයෙනම් ඉපදෙන්න එපා. ඒක දේශයකින් නෙමෙයි. මේක මොන මොන ජරා ගොඩක්ද? මේක මොන අපිරියාවක්ද කියලා පිළිල තමයි ඒකම වර්ධනය වෙලා 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 තමයි මුංචිදු කම්මතා ඥාණිය හම්බෙන්නේ. නැත්තම් මේකෙන් මිදෙන්න ඕනේ. ඊට කලින් තමයි ආදීනව පසනානු ඥාණිය හම්බෙන්නේ. මේක මහා දුකක්, මේක මහා වේදනාවක්, මේක මහා වෙහෙසක්. ඊට පස්සේ තමයි මුංචිදු කම්මතා නිබ්බිනා නිබ්බිදානු පසනා මේකේ මහා ඒක හරි කලකිරින ස්වභාවයකින්. ඊට පස්සේ තමයි සංකාරූපේක මොන්න සංස්කාරයවත් ඒක පිළිබඳ ලොකු රහක් දැනින්නේ. ඒක අරමුණ දැනෙන්න පුළුවන්, අරමුණු නැති වෙන්න පුළුවන්, ධානයෙන්න පුළුවන්, අනිමිත්ත සමාධියෙන්න පුළුවන්, මොකාවත් සංස්කාරයක්. අනිමිත්ත සමාධියත්, ඤ්ඤත සමාධියත් අපණිහිත. මේ හැම දෙයක්ම සංස්කාරයක්. මේ හැම දෙයක්ම පිළිබඳව නිකන් උපේක්ෂාවක්. මොන්නම සංස්කාරය වුණත්. ඒකයි කියන්නේ බුදුහාමුදුරු සබ්බේ සංඛාරක්. ආ එතනින් මෙහා කිසිම සංස්කාරයක් නැහැ. ඉතින් මේ පිළිබඳ අර කලකිරීම එද්දි කට්ටිය භාවනාව නවත්තනවා. නිබ්බිදාවට එද්දි කට්ටිය නවත්තනවා. ගුරුවරු මාරු කරනවා. ආරණ්‍ය මාරු කරනවා. මෙහෙම දිගටම කරගෙන යන්න ඕනේ. එතකොට තේරෙනවා මේ ඉපදීම කියන එකම මේ මොන දුකක්ද කියලා. ඉතින් ඒක කරන් තමයි අර හිත ඇතුලෙන් අපේ විඥාණය විසින් ඒක පිළිගන්න දවසකට එයා පිළිගනි. එතකන් අපිට තියෙන්නේ මේවා පෙන්න යන එක. ඒ පෙන්න යද්දී අර අමුවට විපස්සනාවේ යද්දී ටිකක් හරි වෙහෙසක් එනවා තමයි. ඒකට ටිකක් පවන්සලන තමයි අපි මේ කමඨාන් සුද්ධ කරනවායි කියන්නේ. අපිත් ඔහොම තමයි යන්නේ. අපිත් අමාරුවෙන් යන්නේ. අපිත් වීරියෙන් යනවා. ගියාට වෙහෙසෙන් යන්නේ. ඒ වුණාට ඉතින් අපි ඔහොම යන් කියන එක තමයි අපෙන් ගන්න තියෙන පණිවිඩය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් ස්වාමීන් වහන්සේ කම්මැලි කමක් නිරසක් මං ස්වාමීන් වහන්සේ මං හිතන්නේ මම මේ තුන්වෙනි සැරේට භාවනාව අත්හැරියා. මං ඊට පස්සේ මං හිතුව මේ ඔක්කොම අතහැරලා මං අර වෙනද පුරුදු විදියට ඉන්නවා කියලා. ඊයේ වුණාට ස්වාමීන් වහන්සේ අර නිකන් ඔටෝ ආයි මේකටම ගිහිල්ලා වැටෙනවා.
අනිවාර්යෙන්ම. ඉතින් ඒ ආයේ බේරිලා
නැහැ. නවත්ත ගන්න බැරි ස්වරූපයක්
තියෙන්නේ ස්වාමීන්. ඔළුවේ එක අතක් ඔළුවේ ගහගෙන එක අතක් කැලේට දික් කරගෙන දුවනවලු කැලේට. ආයේ දෙල්ලන්නේ නැහැ. ඉතින් මේ අවුෙච්ච උන්ට ගන්න දෙයක් නැහැ. නිවෙනින්ම තමයි නවතින්න තියෙන. හැබැයි ඉතින් නිවන බාර ගන්න නැහැ එක්කත්. ඒක මොකද අපිරියාවක් නේ ඊට කලින් එන්නේ.
එහෙමයි ස්වාමීනි.
ඊට කලින් එන්නේ වේදක්. ඊට කලින් එපා වීමක්. අවුදෑ ගන්නෙ මේක. බියුටිෆුල් බ්‍රීතින් කියලා බියුටිෆුල් බලන්න යනවා මේ බ්‍රීතින් වලට.
එහෙම දීලා දෙන ස්වාමීනි හන්සිකෙන් ආව මෙතෙන්.
ඒක තමයි අපි දෙනවා ඉතින් ඒ ලනුව. ඒක අපි දෙනවා නැත්නම් ගන්න පුළුවන් නේ.
දැන් ස්වාමීන් වහන්සේ මම මේ විදිය මට ස්වාමීන් වහන්සේ දැන් අර මේ සක්මන පරියන්කේක ඉනෝට වඩා මේ කියන්නේ එහෙම මේක අල්ලගෙන මෙතන වැරදි තැනද දන්න ස්වාමීන් වහන්සේ මට නිකන් එදිනෙදා කටයුතු වලට ගොඩක් හිත මේ ගිහිල්ලා තියෙන කියන්නේ එතන සිහිය පිහිටව ගන්න
ඔව් එතන තමයි ඒ කියන්නේ අර පැල තවාණ ඉඳන් කුඹුරේ ගොයන් ටික හිටෙව්වහම සම්මත උෂ්ණත පීඩන නැහැනේ. එතකොට මහා වැස්සයි සත්තුයි කුමි සත්තුයි ඔක්කොම එතන තමයි තියෙන්නේ. එතන තමයි හැදෙන්න ඕන තැන. ඒකින් ද එදිනදා ජීවිතේ තමයි අපේ කෙලෙස් ටික හොඳටම වැඩ කරන තැන. ඒක අඩු කරලා අඩු වෙච්ච තැන බලන එක තමයි පරියංක සක්මන කියන්නේ. හැබැයි ඒ කියලා පරියංක සක්මන නවත්තන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය විදිහට හරි කරගෙන යන්න ඕනේ. නමුත් එදිනදා ජීවිතේ කරන්න පුළුවන් නම් එතන තමයි හොඳම තැන. ඒක සාමාන්‍යයෙන් අමාරුයි. හැබැයි එතන කරන්න පුළුවන් නම් පැය 24ම සතිය ඒතරම් හත්ති කියන්න බෑ. නමුත් ඒ පැය 24ෙම වැඩ අපි. ඒක තමයි අප්‍රමාදී කියන්නේ. වීරයයි සතියයි එකහ වුණාම තමයි අප්‍රමාදී හැදෙන්නේ. මොකද එතකොට අපිට මේ ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. නැත්තම් අපි ගන්නෙම භාවනාව කියලා ඉඳගෙන
ඉන්නේකනේ. එහෙමයි.
ඒකින්ද මේ අර ටික කාලයක් යද්දි අර මේ භාවනාවට තියෙන පරිේෂණ තෘෂ්ණාවත් අඩු වෙනවා. එතකොට සාමාන්‍ය ජීවිතත් අපි ඕක කරන් ගත්තට පස්සේ ඒ සක්මන පරියන් කියලා ලොකු වෙනසක් නෑ. හැබැයි ඒක පුරුද්දර කරන්න ඕනේ. මොකද අර වැටිච්ච වෙලාවේ එයා විතරයි උදව් කරන්නේ. හරිද? එනවද?
ආ හරි ස්වාමීන් වහන්සේ. ඕනේ මේ කියන්නේ දැන් එදිනදා කටයුතු මට ගොඩක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ ගෙදර. එතකොට මං හිතුවා මම මෙච්චර කල් සක්මන් පරියන්ක සෑහෙන කරලා තියෙනවා. එතකොට මම මේ ගත්ත පුහුණු මෙතෙන්ටමයි මං ගෙනියන්න ඕනේ. අර ලොකු ස්වාමීන් වහන්සේත් කියනවානේ දැන් මේ දෙකට ගුණ වෙන්නේ නැතුව මේක එළියට දාන්න ඕන තැනක ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. අර ඒක මේ ඒක නිසා මම ගොඩක් ඒක ඒ පැත්තෙන් පරිශ්‍රණයක් වගේ තමයි ස්වාමීන් වහන්සේ කරේ. මට දැන් වැටහෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන දේ. බොහොම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරලා දුන්නට. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එහෙනම් සියලු දෙනාටම බොහොම තුතින්. තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සමා වෙන ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙච්චාගේ මම නැවතත් ඉල්ලා සිටිනවා. එහෙම නැත්නම් අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අවසරයි ස්වාමීන් වහන්ස, පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. අද දිනේත් එහෙමයි ස්වාමීන්. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේ, පූජනීය ලෝලුගොඩ ධම්මසාගර ස්වාමීන් වහන්සේ, අප වෙනුවෙන් උන්වහන්සේලාගේ කාලය මිඩංගු කර වටිනා ධර්ම දේශනාවකුත්, ඒ වගේම අපගේ ප්‍රතිපදාවේ ඇතිවන ගැටළු වලට පිළිතුරු ලබා දීමෙන්, උදව් කිරීමෙන් සිද්ධ කරගත්තෝ ඒ සියලුම කුසල කර්මයන් මේ කාර්යයන් වලට පෙනෙන නොපෙනෙන ලෙස දායක වන සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ වගේම අපගේ ලොකු මෙම වැඩසටහනට මූලිකම අනුග්‍රහ දක්ව අපේ ගෞරවනීය ලොකු මහන්සයට, ඒ වගේම නිස්සරණ වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. එම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ප්‍රතිපදාව සර්වකාරින් සාර්ථක කර ගැනීමටත් ප්‍රාර්ථනීය ඒ මාර්ගඵල ඥාන ලබා ගැනීම පිණිසත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදුකාර දෙමු. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අපටත් මේ පින් කල්‍යාණ මිත්‍ර සේවනයත්, ධර්ම ශ්‍රවණය පිණිසත්, අපගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසත් අපටත් හේතුවා කියලා සාදුකාර දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. අපගේ මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඒ වගේම මෙම කුසල් අපටත් කල්‍යාණ මිත්‍ර සේවනයත් නිර්වාණ ශාන්ති පිණිසත් හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හරි.
ඕකාස වන්දාමි බන්තේ.
උපත්තේවා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
ආදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදා. ඕකාස ద్వාරත් තේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ.
නමාමි කමිතබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ.
උපත්තේවා
තුතියම්පි ඕකාස කමාමි බන්තේ.
උපත්තේවා
තතියම්පියෝකාසකමාමි බන්තේ
සේවා අභිවාදන සීලිස්ස නිච්චං උද්ධාපචායිනෝ සත්තා රෝධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්‍ර සම්පත්ති මේවට අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.